මෛත්‍රී භාවනාව කරලා කළා නේ මෛත්‍රී කරලා සාකච්ඡා මෛත්‍රිය ගැනද
මෛත්‍රී භාවනාව කරලා
කළා නේ මෛත්‍රී කරක් වෙලා දාවි ඒකට කරන්න දෙයක් නැහැ ඒක අපි වේ බාහොන ඉවර වෙලා ඇවිල්ලා මේ කියලා හරියන්නේ නැහැ කලින් එන්න ඕන ඒකට
එයා කියන්නේ
ඈ නෑ පහු වෙලා ඇවිල්ලා දැන් මෛත්‍රිය පිළිකුල ආනාපාන සතිය ඉව වඩන්නේ මොකටද හිත එකඟ කරගන්න සමාධිය ඈ සමාධිමත් හිතක් හදාගන්න ඒ සමාධිය වැඩුවට මාර්ගඵල ලැබෙන්නේ නැහැ නේද සමාධිය කියන්නේ මාර්ගයේ ධානය ලැබෙන ධානය සමාධිය හොඳට දියුණු කරගත්තොත් ධාන වඩන්න පුළුවන් යව් ධාන කියන්නේ දැන් සමාධිය ඔන්න පැය භාගයක් විතර ඉන්න පුළුවන් වෙනකොට තමන්ට පුළුවන් එතනින් එහාට තව ගැඹුරට සමාධිය දියුණු කරන්න ඒවා තමයි ධාන කියන්නේ අමුතු දේවල් නෙවෙයි සමාධිය තව ගැඹුරු කරනවා ඒ කියන්නේ හිතේ නිශ්චලභාවය තව වැඩි දියුණු කරනවා ධානවල අන්න ඒක තමයි දැනගන්න ඕන ධාන වැඩුවොත් එක පැත්තකින් මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. ඇයි? ඒ ධානයක් තමන් පවත්වාගෙන යන්න පුළුවන් නම් මරුණායින් පස්සේ කෙලින්ම බ්‍රහ්ම ලෝකයක උපදී. දිව්‍ය ලෝකයටත් වඩා ඉහළ. කොහොම හොඳ තැන්. නේද? ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් අර කල්ප 84000ක් කරී ඉඳලා ආයි ඉතින් අපාය යන්නත් පුළුවන්. මේ සංසාරෙන් ගැලවිලා නැහැ. తాවකාලික සුවයක් තියෙනවා. නේද? ඔව්. ඒකෙන් කෙලවරක් නෙවෙයි.
බ්‍රහ්ම ලෝකයේ අවස්ථා තියෙනවද නැවත?
නැවත?
නැවත කියන්නේ උසල් කරන්නේ.
සමහර විට අවස්ථා තියෙනවා. දැන් බ්‍රහ්මයෝ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අවබෝධ කරනවා. සමහර බ්‍රහ්ම ලෝක. හැමතැනම බෑ. අර රූපාවචරේවයි අමාරුයි ඒ වැඩි. රූපාවචරේවයි ඉතින් පුළුවන්කම තියෙනවා ගොඩක් වෙලාවට. ඈ අපි වඩන්නේ රූපාවචරේවනේ හතරවෙනි ධානය දක්වා. කැමති කෙනෙකුට එහාටත් වඩන්න පුළුවන්. ඒක වරදක් නෑ.
අපි වඩන සමාධිය තුනේ විපස්සනාවට හදාගන්න ඕන නිවන්
දකින්න. ඔව් කවුරු වැඩුවත් ඉතින් නිවන් දකින්න නම් විපස්සනාව විතරයි. සමාධිය නම් ධානපැත්ත. හැබැයි සමාධිය උදව් කරගන්න පුළුවන් විදර්ශනාවට. එතනයි වැදගත් වෙන්නේ. දැන් සමාධිමත් හිතක් තියෙන කෙනාට විදර්ශනාව වඩන්න පහසු. මේ කියන දේවල් හරි ඉක්මනට එතකොට අවබෝධ
වෙනවා.
දැන් මට මේ කීප දෙනෙක්ම කියන්නේ ඉතින් මේවා තාම තේරෙන්නේ නැහැලු නේද? ඒකට ඒකත් එක සරින් සරේ තනින් තනින් ඇවිල්ලා අහුකට ඉතින් තේරෙනවා මදි. ඔව් මොකද අපි මුල ඉඳන් පිළිවෙලකට මේක ගොඩනගාගෙන ආවේ. එකපාරටම මේ තියෙන දේවල් කිව්වේ නැහැ. නේද? ටිකෙන් ටික විස්තර කර කර ඇවිල්ලා ඒ අතරේ තමන්ගේ සමාධිත් වැඩිලා ඒ දෙකම එකතු වෙලා තමයි මේ අවබෝධය එන්නේ. මොකද දැන් නෑ සුද්ධවාස කියන්නේ එක බ්‍රහ්ම ලෝකයක්. ඒක චතුර්ථ ධානයේ කිට්ටුව තියෙන එකක්. අනාගාමී අය ගිහිල්ලා උපදින්නේ සුද්ධවාස බ්‍රහ්ම ලෝකේ. ඒක මේ එතනින් ඒගොල්ලෝ ඊළඟට කෙලවර කරනවා. රහත් වෙනවා. මේ රහත් වුණාට පස්සේ ආයේ එන්න ඕනේ නෑනේ. එන්නේ කියන්නේ එතෙන්දි රහත් වෙන. ආයේ උපතක් නැහැ.
ධම්මලෝකෙම
ඔව් කෙලවර කරනවා. කෙන් රහත් වෙනවා. අනාගාමී වෙලා යම් විදිහකට රහත් වෙන්න කලින් මැරුණොත් එහෙම ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා එතන ඉපදිලා ඒ කාලය තුල රහත්භාවය ලබන. ඊට පස්සේ එතනින් චුත වෙනවා කියන්නේ ඉවරයි. පිරිනිවන් පාන. එහෙම තැනක්. යා ගැනීම කොහොම වෙතත් ඉතින් ඊට පල්ලෙහා මාර්ගඵලයක් හරි ලබා ගත්තොත් හොඳයි. ඈ බ්‍රහ්ම ලෝකේ නොගියත් තමයි. ඔව්. ඒ අනාගාමී එන්න එපා ඉතින් ඊට කලින්. ඒකයි මං කිව්වේ. එහෙ යෑම කොහොම වෙතත් ඈ අනාගාමී වීම පැත්තකින් තියන්නකො සෝවාන් වුණත් ඇති වෙන්න පුළුවන්. නේද? සෝවාන් වුණත් ආය අපාගත වෙන්නේ. ආය අපාගත වෙන්නේ. අපාගත නොවෙන්න නම් කරන්න තියෙන්නේ ධ්‍යාන වඩන එක නෙමෙයි. මොකද ධ්‍යාන වඩලා එහෙ ගිහිල්ලා ඒක කෙලවර වෙනකොට ආයි අපාගත වෙන්න පුළුවන්. සසරේ යනවා. මේ ආර්ය මාර්ගයට වැටුනොත් අපාගත වෙන්නේ. උපදින්නේ සුගතිවල. මනුෂ්‍ය ලෝක වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක වෙන්න පුළුවන්. සතර අපායේ උපදින්නේ නැහැ. ඒක තමයි මේ බුදුදහමක තියෙන වැදගත්කම. මේ දහම අවබෝධ කරලා මොකක්ද? සක්කාය දිට්ඨිය. විචිකිච්ඡාව නැහැ. සීලබ්බත පරාමාසයේ අවු සක්කාය දිට්ඨිය විතරයි කඩන්න තියෙන්නේ. ඒක අමාරු දෙයක් නෙවෙයි. නේද? මේ සාකච්ඡා අහනකොට වැටහි මොකද්ද කියලා. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ දැන් මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? මම මගේ කියන හැඟීම නේද? එතකොට අපි හොයන්න ඕන ඒක ඇති වෙන්නේ කොහොමද කියලා. එකක් ප්‍රහීන වීමයි කැඩීමයි දෙක. නෑ අසුභ භාවනාව දැන් අපි දෙතිස් කුණුපේ වෙන් කරලා බැලුවට ඉතින් ඒ දැන් අපි බලන්නේ ඔව් එහෙනම් දොස්තරලා තමයි ඉස්සෙල්ලම සෝවන්නේ කපල කොටලා ওই මරණ පරීක්ෂණ තියන අය නේද
එහෙම මෙහි කරලා විතරයි
ඔව් ඒකල ඇත්තටම දැක බලනවා ඔව් එහෙම අවබෝධ වෙන දෙයක්ුත් නෙවෙයි ඇලීම අඩු කරගන්න එක හොඳයි මෛත්‍රිය හොඳයි ගැටීම අඩු කරන්න හැබැයි ওই ඇලීමයි ගැටීමයි කාටද ඇති වෙන්නේ මට සක්කාය දිට්ඨිය නේද එතකොට සක්කාය දිට්ඨිය නැති කරන එක ඒක වෙන අවබෝධකින් එන්න ඕන එකක් ඒකට තමයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන දහමක් අහලා බුදු දහම අහලා සම්මා දිට්ඨිය හරි දැක්ම ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න දැක්ම ඇති කරගෙන ඒවා වැඩෙන්න ඕන හරි ඉතින් අපි බලන්න ඕන දැන් මම මගේ කියලා හිතෙන්නේ ඇයි නැත්තම් කොයි වෙලාවෙද මම ඉන්නවා කියලා දැනගන්නේ කොයි වෙලාවෙද ඒක දන්නෙත් නෑ සමහර එක නෑ ඒකත් සම්මයක් දෘෂ්ටියක් තමයි ඒක ලෝකෙට අයිති සම්මාදී
ඒක
ලෞකිකයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදුනා කියන එක සෝවාන් වීම නෙවෙයි සෝවාන් වෙන්න නම් ඒ කියන්නේ දැන් එතෙන් දෙන්නේ කම්මස්ස කතා සම්මාදිටියනේ කර්මඵල අධහන පින් කළොත් හොඳ ප්‍රතිඵල තියෙනවා පව් කළොත් නරක ප්‍රතිඵල තියෙනවා ඒ විශ්වාසය එනවා පින් පව් ගැන විශ්වාසය ඔව් ඒක ආපු පළියට සෝවාන් වෙන්නේ නැහැ ඒක මේ අනිත් ආගම් වලටත් තියෙනවා ඒක නේද? හොඳ කළොත් හොඳ ප්‍රතිඵල තියෙනවා, නරක කළොත් නරක ප්‍රතිඵල තියෙනවා. දැන් බුදුදහමකින් ඊට වඩා දෙයක් පෙන්නන. ඒක තමයි දැන් සක්කාය දිට්ඨිය නැති කරන්න නම් දැනගන්න ඕන. ඒකට සක්කාය දිට්ඨිය. දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියේදී දිට්ඨිය කියන්නේ වැරදි මතයක් නේද? වැරදි දෘෂ්ටියක්. ඈ සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා තියෙන. සක්කාය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය. ඔය පංච උපාදානස්කන්ධය ගැන වැරදි මතයක් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති හැටි දකින්න නැතුව ඒක ගැන වැරදි මතයක් ඇති කරගත්තාම තමයි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. ඒ කියන්නේ මම මගේ මං ඉන්නවා කියලා හිතෙන්නේ. කොහොමද දන්නේ මම ඉන්නවා කියලා? තමන් ඉන්නවා කියලා දන්නේ කොහොමද? නැත්තම් තව කෙනෙක් ඉන්නවා කියලා දන්නේ කොහොමද? දැන් මෙතන ඉන්නවද? ඉන්නව නේද කට්ටිය? පට පිටාවේ. ඇයි ඉන්නවා
කියන්නේ?
දැකි. දකින්නේ මොකද්ද? කෙනෙක් ඉන්නවා කියලා දකින්නේ මොකද්ද? ඇහෙන් දකින්නේ මොකද්ද කියලා අහන්නේ. දකින්නවා තමයි. රූපේ මොන රූපේද? කෙනෙක් ඉන්නවා කියන්නේ මොන මේ මේ මෙතන කෙනෙක් ඉන්නවද? නේද මේකත් රූපය, වර්ණ රූපය. ඈ? දෙයක් තියෙනවා. මං අහන්නේ කෙනෙක්. දැන් ඔය කට්ටිය වාඩි වෙලා ඉන්නා නේද? කොහොමද දැනගත්තේ? පෙනීමෙන් නම් ඉතින් මේ මේවත් පේනවා නේ. එතන කෙනෙක් ඉන්නවා කියන්නේ නේ. ඔව් මොකද්ද හඳුනාගන්නේ? විඥාණයෙන් තමයි හඳුනාගන්නේ. මොකද්ද කියලා අහන්නේ. රූපයක් තියෙනවා. ඉතින් රූප මේ තියෙන්නේ මේ මේවත් රූපනේ. එතන කෙනෙක් ඉන්නවා කියන්නේ මොන රූපයක්ද? මිනිස් රූපය. ඒක තමයි අහන්නේ. මිනිස් රූපයක් කියලා දැනගන්න රූපයක් තියෙන්න ඕන. ඒකට අපි මොකද්ද කියන්නේ? ශරීරයක්. ශරීරයක් දැක්කහම තමයි කෙනෙක් ඉන්නවා කියන්නේ. නේද? ඒ කියන්නේ අපරතව කියනවා සවිඥානක රූපය. විඥානයක් ඇති වෙන්න පුළුවන් රූපවල තමයි කෙනෙක් ඉන්නවා කියන්නේ. නේද? ඉතින් ඒ රූපේ මිනිස්සෙක් වගේ අපි හිතන් ඉන්න හැඩේ නම් මිනිස්සෙක් කියනවා. බල්ලෙක් වගේ හිතන් ඉන්න රූපයක් නම් බල්ලෙක් කියනවා. නේද? ඒත් පුද්ගලෙක්, සත්වෙක්. හරි?තර විඥානයක් ඇති වෙන සවිඥානක රූපයක්. ඒතර ඒ රූපේ මනුෂ්‍ය ශරීරයක් වගේ එකක් නම් මිනිස්සෙක් කියනවා. නේද? ඒක එක සත්තු. ඔව් කලින් දැනගෙන ඉන්න ඕන නේද? ඔය කතාව දන්නේ නැත්නම් මේ ඉන්නවා කියන්නේ නැහැ. කලින් දැනගෙන තියනවා නේද? පොඩිම කාලේදී ඕවා දන්නවද දන්නේ නැහැ නේද? වෙන්න වෙන්න කියා දෙනවා. මේ අම්මා, මේ තාත්තා, මේ අරයා, මෙයා, මේ මේ යාළුවෝ, මේ තරහකාරයෝ, මේ ගොල්ලෝ එක්ක තරහ ගන්න, මේ ගොල්ලෝ එක්ක එකත් කියා දෙනවද? නැත්තේ නෑ. ඔවා කියා දීලා තමයි ඉතින් ඉගෙන තියෙන්නේ. මේ අපේ අය, මේ අපේ නොවන අය. ඔවා දෙනවා ඔක්කොම. ඉතින් දැන් ඔකට ඉතින් අම්මා තාත්තට නෙමෙයි බණින්න ඕන දැන්. අපිට ඔවා ඉගෙනනවා කියලා. ඈ? ඔව් ඉතින් කවුරුවත් කිව්වා පැලියට අපි මොකටද පිළිගන්නේ නේද?
දැනීම නිසා.
ඔව් ඒ නිසා තමයි මේක බුදු කෙනෙක් මේක හොයලා පෙන්නලා දෙන්නේ. එතකොට ඔන්න දැන් කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා ශරීරයක් දකින්නකොට. නේද? දැන් මේ දකින්න හැම ශරීරෙම කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා නේද? එහෙම හිතෙන්නේ නැති ගතියක් තියනවාද? ධර්මයට අනුව හිතෙන්නේ නැහැයි නැත්තම් හිතෙනවයි කියලා දෙකක් එන්න බෑ. අපේ හරි අවබෝධය දැන් ධර්මය අපි උදව් කරගන්න ඕන අවබෝධය. අපි ඉන්නවා කියන්නේ ඔය සක්කාය දිට්ඨියෙන් තමයි බලන්නේ. කෙනෙක් ඉන්නවා. ඒ ශරීරය එයාගේ. මේ ශරීරය මගේ. තමන්ගේ ශරීරය කාගේද? මගේ. අනිත් ශරීර අනුන්ගේ කියන්නේ අපේ ශරීරයක් අපි වෙන් කරගෙන තියෙන හින්දා. නේද? මේ ශරීරය අනුන්ගේ කියන්නේ ඒක මගේ. නේද? දැන් ශරීරය හින්දා මම ඉන්නවා කියලා හිතෙනව නේද? ශරීරය හින්දා දැන් ශරීර පේන හින්දා මම ඉන්නවා කණ්ණාඩියෙන් බලලා නේද? වෙන කෙනෙක් ඉන්නවා කියලාද හිතන්නේ කණ්ණාඩි ඉස්සරහට ගියන්නේ? අර බල්ලා වගේද හිතන්නේ? වතුරේ ඉන්නේ වෙන බල්ලේ. එහෙමද හිතන්නේ කණ්ණාඩි ඉස්සරහට ගිහින්? අර ඉන්නේ කවුද? කාගේ ඡායාවද? මාගේ ශරීරය. නේද? එහෙම හිතෙන්නේ නැද්ද?
එතකොට මාත් එතනදී දැන් අර අන්නාඩියෙන් බලනකොට මගේ රූපිය මමයි කියලා මට හැඟෙනවා. නමුත් බල්ලට නිදට එපුනම වතුරට එපුනම පේන්නේ නැහැ.
ඔව්. බල්ලට හිතෙන්නේ
වෙන බල්ලෙක් නේ පේන්නේ.
ඔව් වෙන බල්ලෙක්. මම නෙමෙයි
ඔය. එතකොට බල්ලගේ සක්කාය දිට්ඨියට වඩා අපේ සක්කාය දිට්ඨිය දැන් පේන්නේ මොකක්ද?
දෙන්නගෙම සක්කාය දිට්ඨිය තියෙනවා මුලාව වෙනස්.
මම තමගේ රූපේ නෙවෙයි.
ඔව්. දැන් අපි රූපේ දැකලා අපි තරහ ගන්නෑ නේ. නෑ. අපි ආසක. නේද? ඇලීමෙන් දකින. බල්ලා බුරණ. බල්ලා තරහ ගන්නවා. ඔච්චරයි වෙනස. මේ
අවිද්‍යාව හින්දානේ බල්ලාගේ.
අවිද්‍යාව දෙකොල්ලන්ගෙම තියෙනවා. ඇත්ත ඇති හැටි නොදන්නකම දෙකොල්ලන්ගෙම තියෙනවා. මුලා වෙන හැටි වෙනස්. එකෙක්.
ඔව්. ස්වරූපයයි වෙන.
ඔව්. දැන් ඇත්ත ඇති හැටි නොදන්නවා වුණහම එක එක જાතියෙන් මුලා වෙන්න පුළුවන්. එක එක එක්කෙනාගේ මානසික තත්ත්වයන්. හරි? එතකොට දැන් එහෙම කිව්වා කියලා හැම තිස්සෙම ඇලීම් ගැටීම් මේ විදිහටම නෙමෙයි. සමහර වෙලාවට තමන් එක්කම තරහත් යනවා මේ. නේද? ඔව්. 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 අන්න දැන් කකුල මොහක හරි හැපෙනවා යනකොට තරහ එනවා.
නේද? මම එක තරහ වුණා. කොහෙවත් නැහැ. පටවිදාතු.
දැන් බංකුවේ හැපුණා කියලා බංකුවට ගහන්න යනවද? නැහැ. බැරි වෙලා වෙන කෙනෙක් ගෙහෙම හැපුණා නම් ඔන්න රණ්ඩු. නේද? ඔව්. එතකොට පුද්ගල හැඟීම ආවනම් තමයි මේ ප්‍රශ්නේ. අපි නිකන් අවිඥානික දෙයක ඉතින් හැපුණට එච්චර ඔව් එහෙමත් වෙනවා. ඒක තියපු කෙනාටයි බනින්නේ ඉතින්.
ඈ? ඔව්.
ඔව්. ඔව්. ඉතින් ඒ රවට්ටන්නේ අපිත් රැවටිලා ඉවරයි කියන එක අපිට පේන්නේ
නැහැ.
දැන් බලන්න ඔන්න ශරීරයක් හින්දා කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා නේද? ඈ? ශරීරේ මුල් කරගෙන පුද්ගල හැඟීම එනවා නේද? ඔකට කියනවා රූප උපාදානය. රූපය හින්දා සක්කාය දිට්ඨිය එනවා. රූපේ මුල් කරගෙන සක්කාය දිට්ඨිය එන්න පුළුවන් හතර ආකාරයකට. දැන් රූපය මම කියලා හිතෙන්න පුළුවන්. ශරීරය තමයි මම. නේද? එහෙම නැත්තම් මේ ශරීරය ඇතුලේ මම ඉන්නවා. එහෙමත් හිතෙන්න පුළුවන් නේද? ශරීරයම මම කියලා හිතෙන්නත් පුළුවන්. නැත්තම් මේ ශරීරේ කොහේ හරි ඉන්නවා මම. දැන් හොයනවා නේද කොහෙද මම ඉන්නේ කියලා. ශරීරය ඇතුලේ කොහේ හරි ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. ඈ? එහෙම නැත්තම් මා තුල තමයි ශරීරේ තියෙන්නේ කියලාත් හිතෙන්න පුළුවන්. මම ලොකුයි. මා තුල තමයි මේ ශරීරේ තියෙන්නේ කියලාත් හිතෙනවා. ඉස්සෙල්ලා ඔකේ අනිත් පැත්ත කිව්වේ. ශරීරය තුල මම ඉන්නවා. එහෙම නැත්තම් මා තුල තමයි මේ ශරීරේ. හරි. එහෙම නැත්තම් මේ මාව තමයි මේ රූපවන්තව පේන්නේ. මම තමයි මේ රූපවන්තව පේන්නේ. එමත් හිතෙනවානේ. දැන්
දෙවෙනි
දැන් අපි හිතමු ඔන්න දෙවි කෙනෙක් ඇවිල්ලා මෙතන රූපයක් මවාගෙන පෙන්නනවා කියලා. එතකොට මොකද වෙන්නේ? එයා රූපවන්තව දැන් පේනවා. හරි. يعني මම රූපවන්තයි. ලස්සන එම ඊට පස්සේ දාන්නේ. ඒ මාව තමයි මේ රූපයක් විදිහට පේන්නේ. මම රූපවන්තයි. තේරෙනවද? දැන් හතර ආකාරයක් කිව්වා. සමහර විට ඔය තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඔය හතරෙන් එකක් තිබුණොත් ඇති සක්කාය දිට්ඨියට. හරි. රූපය මම. හරිද? මම ওই පිළිවෙලට නෙමෙයි කියන්නේ. ඉතින් හතර ආකාරي කොහොම හරි වෙන් කරගන්න. ඈ රූපයමයි මම. දෙවෙනි එක තමයි රූපය තුල මම ඉන්නවා. يعني ශරීරය ඇතුලේ කොහේ හරි මම ඉන්නවා. ඒතකොට රූපයම නෙමෙයි. රූපේ හැංගිලා කොහේ හරි ඉන්නවා. ඈ අතේ වෙන්න පුළුවන්, පපුවේ, හෘදේ වෙන්න පුළුවන්, මොළේ වෙන්න පුළුවන් නේද? හොයන්නේ කොහෙද ඉන්නේ කියලා. රූපය ඇතුලේ කොහේ හරි මම ඉන්නවා. එහෙම නැත්තම් මා තුල තමයි මේ රූපය තියෙන්නේ. තුන්වෙනි එක. පැහැදිලිද? මා තුල රූපේ. ඔව්. ඊළඟට මම රූපවන්ත. මම
රූපෙත් එකක් කියන්නේ
ඒක ඒක මුලින්ම කියපු එක. මමයි රූපේ. රූපය කියන්නේ මමමයි. දැන් රූපය මම වුණා නම් මැරුණාට පස්සේ මොකක් වෙයිද? ඉවරයි නේ.
රූපේ තියෙන්න
බෑ. ඔයි දැන් රූපේ නම් මම. මැරුණාට පස්සේ මම ඉවරයි නේ. රූපේ ඉවරයි. පුච්චලා දැම්මහම ඉවරයි. ඒකට කියනවා උච්ඡේදවාදය කියලා. ඒගොල්ලෝ තමයි ඔය දැන් මැරුණායින් පස්සේ මොකුත් නැහැ, මේ ඉන්නකන් විතරයි. ඔය බොරු කතා කියලා කියන්නේ.
ඊළඟ භවයක් නැහැ.
ඔව්. ඒගොල්ලන්ට අපි කියනවා ඔය භෞතිකවාදියෝ කියනවා, මාක්ස්වාදියෝ කියනවා නේද? ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ මරණයෙන් පස්සේ ආයි ජීවිතයක් තියෙනවා කියලා. මොකද ශරීරය තමයි රූපේ. ශරීරය ඉවර වුණ ගමන් රූපේ ඉවරයි. මම එක සැරයක් ඔය මළගෙයකට ගියා. මේ අපේ ඉන්නානේ එක එක ಜಾති කට්ටිය. දැන් එහෙමම හිතන පිරිසක් ඉන්නවා. දැන් ඒගොල්ලන්ගේ ඒකේ සභාපති කෙනෙක් නැති වුණා ඒ සංගමේ. මාත් ගියා ඔය බොරැල්ලේ කනත් තිබුණේ මේ. මාත් පොඩ්ඩක් දැනගෙන හිටිය කෙනෙක් හින්දා නිකන් එතෙන්ට ගියා. එතන එක්කෙනෙක් කතාවක් කරලා කිව්වා මේ අපි ඉතින් ආයේ ඉපදීමක් ගැන කතා කරන්නේ නෑනේ. මේ ඔබට සුබ සන්ධ්‍යාවක් කියලා තමයි ඉවර කළේ. එතන ඉවරයි. එහෙම කතාවකුත් නැහැ.
ආයි කියන්නේ
දෙවියෝ විශ්වාස කරන්නෙත් නැහැ. ඒව ඔක්කොම
මියගියේ කෙනාටද සුබ
සන්ධ්‍යාවක්. ඔව්. ඒ යාළුවට මියගියේ යාළුවානේ.
යාළුවට ඒක.
ඉතින් මිත්‍රයාට සුබ සන්ධ්‍යාවක් කියලා කතාව ඉවර කළා. ඒක එතනින් එහාට කොහෙද යන්නේ ඒ කතා නැහැ ඒගොල්ලන්ට. ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒකට කියනවා උච්ඡේදවාදය කියලා. මැරුණයින් පස්සේ ඉවරයි. නෑ. එතකොට අන්න ඕක නියත මිත්‍යා දෘෂ්ටිය. දැන් ඒගොල්ලන්ට පින්පව් වල වැඩක් තියනවද?
නෑ.
ඕන තරම් පව් කළාට කමන්නේ නෑ. මරණයෙන් පස්සේ ඉවර. ඕන බොරුවක් කරලා බේරුණාම මරණකම් බේරිලා හිටියනම් ඕන පවක් කරන්න පුළුවන්.
එතන මේ වචනින්ම හිතෙනවා ඉතින් මෑනක් තියනවා කියලා. සන්ධ්‍යාවකුත් නැහැ නේද?
ඔව් ඒක ඔව් ඒක ඒක කිව්වේ නිකන් අර
ඔව් ඔව්
එහෙම
නැහැ එතනම ගැප් වෙලා තියෙනවා ඉතින්
දැන් ඕවා ඒක එක පැත්තකින් නියත මිත්‍යා දෘෂ්ටියටත් වැටිලා හරි ඒ උච්ඡේදවාදේ හරි භයානකයි ඒක කඩාගත්තේ නැත්තම් මිරේ යන්නේ ඒක මොකද පින්පව් විශ්වාස කරන්නෙත් නැහැ බෞද්ධයෝ ඉතින් බෞද්ධයෝ කියා ගන්න එකේ කොටසක් තමයි ඒක. ඒ
දුක කියන එක ඇත්තම නැද්ද? දුක
දුක නැද්ද ඒගොල්ලන්? ඔව් කලින් දුක් වෙන්නේ නැහැ ඉතින් මේක. ඒ එහෙම දෙයක් තියෙනවා ඉතින් මරණයට එච්චර බයක් නැහැ. හරි. ඉතින් එයා මැරුණා කියලා අනිත් අය දුක් වෙන්නෙත් නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඒ පැත්තෙන් යම් කිසි මේකක් තියෙනවා මේ හැබැයි ඉතින් ඒ මිත්‍යා දෘෂ්ටියේ ඉඳන් එහෙම හිතන්නත් පුළුවන්
මිත්‍යා දෘෂ්ටියෙන්
ඒක හරියට දැන් මරුණායින් පස්සේ ආමයා දිව්‍ය ලෝකෙණ ගියේ කියලා හිතුවත් ඉතින් දුකක් නැහැ හරියටම හිතනවනේ
ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙක හිතන්නේ
නැද්ද නෑ ඒගොල්ලෝ හිතන්නේ මං කිව්වේ මේ තව තව මතයක ඉන්න අය ඔව් ඒ එහෙම හිතන එක මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටි ඊට වඩා හොඳයි සාස්වතවාදී ඉන්න අය එතකොට පින් කරනවා පව් කරනවා අඩුයි ඒ කියන්නේ අඩු ගානේ හොඳ කර්ම කරන්නේ ඈ ඒ කියන්නේ කොහේ ගියත් එතකොට හොඳ කර්ම වලට හොඳ විපාක එනවනේ නේද බල්ලෙක් වෙලා ඉපදුනත් හොඳ කන්න බොන්න තියෙන තැනක බොහෝසත් පවුලක මිනිස්සුන්ට වඩා සැප විඳිනවා නේද? ඔව්. ඔව්. හැබැයි වැඩිපුර පව් කර කර ඉඳලා බැරි වෙලාවත් මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් ඉතින් අර කන්න බොන්න නැති වේලි වේලි ඉන්න අර කාන්තාරවල ඉන්නේ නේද? ඈ? ඉතියෝපියාව වගේ ඉන්නේ අර ඒ වගේ තැනක උපදින්නත් පුළුවන්. ඉතින් ඒ පව් වැඩි වුණොත් නේද? ඉතින් පින් පව් වල භයානක තත්ත්වය ඕකයි. දැන් එතකොට මේ දැන් ඔතන උච්ඡේදවාදේ ඉන්නත් පුළුවන් ඊළඟට සාස්වතවාදේ ඉන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඉන්නේ මොකේ? සාස්වතවාදී. මේ ඉතින් ඊළඟට ගිහින් උපදිනවනේ. නේද? මම ඉන්නවා. එයාව දිව්‍ය ලෝකේ යවන්න තමයි ඉතින් හදන්නේ. ඈ? ඒකට කියනවා සාස්වතවාදී. දැන් බුදුදහම නම් ওই දෙකටම අයිති නේ. මතක තියාගන්න.
ඒ දෘෂ්ටි නේද?
ඔව් ඉතින් දෘෂ්ටියක ඉන්නවා කියන්නේ ඉතින් බුදුදහම නෙවෙයි ඒක. බුදුදහම දැකලා නැහැ. ඈ? සක්කාය දිට්ඨියේ ඉන්නකම් බුදුදහම දැකලා නැහැ. එයා මම ඉන්නවා. ඈ? එයාව හොඳ තැනකට ගෙනියන්න තමයි ඉතින් ඔක්කොම කරන්නේ. නේද? ජීවත්ව ඉද්දිත් කරන්නේ ওই ටික මරණයෙන් පස්සෙත් ඉතින් ওই ටිකම තමයි. මම ඒක ඉතින් ඔය ඒ දෘෂ්ටියේ ඉන්න හින්දා තමයි අපි මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ.
නේද?
ඔව්. ඔව්.
තිබ්බනිය ගැට දානවා.
ගැට දානවා. ඔව්. මහුංකාරිය ගැට දානවා නේද? සිබ්බනිය. මහුංකාරිය කිව්වේ තණ්හාවට. ඈ? දැන් අපි සාකච්ඡා කරලා තියෙනවා ඉතින් ඔය බුදුහාමුදුරෝ දීපු උපම. එතකොට මේ තණ්හාව කියන මහුංකාරිය ගැට දානකම් ඉතින් සසරේ යනවා. ඒ තණ්හාව ක්ෂය කරපු දවසට තමයි ගැට දැමීම නවත්තන්නේ.
සක්කාය දිට්ඨිය ක්ෂය
වෙනවා. ඔව් සක්කාය දිට්ඨිය නැති කරපු දවසට තමයි දැන් ඔන්න මෙහෙම ගැට දැමීමක් මෙතන තියෙන්නේ කියලා පේන්නේ. ඒක දැකපු කෙනා තමයි ඒ ගැට දාන්න හේතු ටික ටිකෙන් ටික අඩු කරන්නේ. මේ තමයි මාර්ගය කියන්නේ. හරි. දැන් මෙහෙම ගැට වැටීමක් නිසායි මෙහෙම යන්නේ කියන එක තේරුම් ගන්නවා සෝවාන් වෙනකොට. නැත්නම් ආර්ය මාර්ගයට වැටෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනකොට. නැත්නම් සක්කාය දිට්ඨියෙන් හිටියොත් ඒ මම. දැන් මේ නෑ නෑ මේක එහෙම නෙවෙයි මේ ගැට දැමීමක් මේ තියෙන්නේ. එතකොට මම කියන අදහසට එන්නේ නැහැ. ඒක කැඩෙනවා.
සක්කාය දිට්ඨිය තියෙනකම් ආර්ය මාර්ගයට වැටෙන්නේ
නැහැ. නෑ. තව විදිහට කිව්වොත්. ඇයි මෙහෙමයි දැන් ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන් දැන් ඔතන සෝවාන් ඵලයයි සෝවාන් මාර්ගයයි කියලා දෙකක් තියෙනවානේ. මාර්ගය කියන්නේ දැන් තාම සක්කාය දිට්ඨිය නැති වෙලා නැහැ. ඒ වුණාට පේනවා මෙහෙම දෙයක් තියෙනවා. මේ මෙහෙම මුලාවක් තියෙනවා කියන එක ගැන පේනවා. ඒක තමයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න වෙලාව. සම්මා දිට්ඨිය කියන්නේ දැන් මේ කතා කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික එක නෙවෙයි. ලෝකෝත්තර පැත්ත. මෙහෙම මේ සසරේ යන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය තියෙනවා. හැබැයි ඒ සසරේ යන්නේ මෙහෙම වරද්දගත්තු හිඳයි කියලා ඔන්න ලෝකෝත්තර පැත්ත පේනවා. මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් තියෙනවා. හරි. එදාට තමයි ඒක හොයන්න පටන් ගන්න.
එතෙන්ටත් සක්කාය දිට්ඨි නැති වෙලා නැහැ එතකොට.
නැති වෙලා නැහැ. හැබැයි සම්මා දිට්ඨිය ඇවිල්ලා දැන්. ලෝකෝත්තර පැත්තක් තියෙනවා කියලා පේනවා.
සක්කාය දිට්ඨිය පේනවා
එතකොට. ඔව්. සක්කාය දිට්ඨිය හිඳයි මෙහෙම යන්නේ. ඕක නැති වුණා නම් නැහැ. නැති කරලා නැහැ තාම. එහෙම කෙනා ඔන්න මාර්ගයට වැටෙනවා දැන්. හරි. අර පරණ දෘෂ්ටි ටික ටික කැඩෙනවා. එතකොට ඒකට තමයි දැන් සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. එතකොට ඔන්න දැන් රූපය හින්දා මුල් කරගෙන සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. මම ඉන්නා නැත්තම් මගේ කියලා හිතෙන්නේ රූපය මුල් කරගෙන. නේද? එතකොට ඒක එන්න පුළුවන් විදි හතරක් තියෙනවා. ඒක හතර තමයි මම කිව්වේ. ඉස්සෙල්ලා කිව්වේ. ආ රූපය නිසා අපිට හිතෙන්නවා මම ඉන්නවා කියලා. ඒ හිතෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. හතර ආකාරයක. ඔව්. ඔව්. බලන්නකො හොඳට වෙනෙහි කරලා. ඔව්. රූපය මමමයි කියන එක සාමාන්‍යයෙන් ඉතින් ටිකක් හිතන කෙනාට ඒක නෑ. මොකද එහෙම කෙනා අර උච්ඡේදවාදී ඉන්න. මම හිතන්නේ මෙතන ඉන්න කවුරුවත් ඒකේ ඇති කියලා. නේද? මරුණායින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතන්නේ නෑනේ. ඔව්. ශරීරයමයි මම කියන දෘෂ්ටිය නෑ එතකොට. රූපයමයි මම.
ඒක
මොහේ කියන එක මොහේ අනිවාර්යෙන් තියෙනවා. මොහේ කියන්නේ මුලාව. මුලාව හින්දා තමයි ඔය එක එක විදිහට දෘෂ්ටිය. ඔව්. නැති මම කෙනෙක් ඉන්නවා කියන එක මුලාවක් නේ. නේද? ඒ මුලාව එන්න පුළුවන් විදි එක එක විදිහට මුලා වෙනවා. මේ විදි හතරක් තමයි ඒ කිව්වේ. එතකොට දැන් රූපයම මම කියන එකේ නෑ සාමාන්‍යයෙන් අපි. ඒකේ ඉන්නේ අර අර කියපු කට්ටිය. භෞතිකවාදියෝ කියනවා නැත්නම් ඔව් උච්ඡේදවාදියෝ ඒ මාක්ස්වාදෙත් තියෙන්නේ ඒක. හරි. ඒ කියන්නේ මරණයෙන් පස්සේ මොකුත් නැහැ. භෞතිකවාදියෝ කියලා කියන්නේ භෞතික මේ ලෝකේ විතරයි විශ්වාස කරන්නේ. පරලෝකයක් ගැන විශ්වාසයක් නැහැ. හරි. ඒක එකක්. ඉතින් දැන් අපිට ගොඩක් වෙලාවට බෞද්ධයට ඕක නිවේයි තියෙන්නේ නේද? අපි මීට කලිනුත් ඉඳලා තියෙනවා මරණයන් පස්සෙත් ඉන්න සංසාරය යනවා ඈ. එතකොට ඔන්න අනිත් දෘෂ්ටි ටික. එතකොට ඒ ඉන්න කෙනා දැන් ශරීරේ නිවේයි නේද? මේ ශරීරේ ඉතින් මරණයන් අයින් කරනවා, ඒ වුණාට මම ඉන්නවා. ශරීරය එකක්, මම තව එකක්. අඤ්ඤං රූපං අඤ්ඤං අඤ්ඤං ශරීරං, ඒ ශරීරය වෙන එකක්, මම වෙන එකක්, ආත්මය වෙන එකක්. හරි, එතකොට තමයි අනිත් ඒවා එන්නේ. දැන් ශරීරය තුල ආත්මය ඉන්නවා. එතකොට ශරීරයයි ආත්මයයි දෙකක්. ශරීරය තුල ආත්මය ඉන්නවා, මම ඉන්නවා. ඈ, එතකොට එහෙම හිතෙන්න පුළුවන්. එහෙමනම් එහෙම නැත්නම් අර ආත්මේ රූපවන්තව පේන්න පුළුවන් නේද? මම රූපවන්ත වෙලා පේන්න පුළුවන්. ඊළඟට මොකක්ද අනිත් එක කිව්වේ? මා තුල ශරීරයේ රූපේ තියෙන. එහෙම හිතෙන්නත් පුළුවන්. හරි. ඒ වයින් දැන් ඔය තුන් ආකාරයටම හිතෙනව නෙමෙයි. ඒක ආකාරයකට හිතුනහම ඇති. නේද? මම සක්කාය දිට්ඨිය තියෙනවා. හරි. ඉතින් අපි දැන් ඔය අර ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? අසුබ භාවනාව කරාම සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා අපි බලමු නැති වෙනවද කියලා දැන්. දැන් හොයනවා ඔන්න ශරීරේ කඩලා හොයනවා. දැන් කොතනද මම ඉන්නේ? කොතනද මම ඉන්නේ? ආ, ශරීරේ කොයි කෑල්ලේද මම ඉන්නේ? නේද? දැන් ඕක හොයන්නේ එතකොට ශරීරේ කොහේ හරි මම ඇති කියලා දෘෂ්ටියකින් නේද? කොහෙද කොහෙද ඉන්නේ කියලා
කලින් හිතා කියලා හිතනවනේ ඒකනේ
හොයන්නේ. ඔව්, කලින් ඉන්නවා කියලා හිතාගෙනනේ දැන්
හොයන්නේ.
මිත්‍යාවක් තමයි. දැන් මම ඉන්නවා කියන එක මිත්‍යාවක්. ඒ දැන් මිත්‍යාවට අහුනේ කොහොමද කියලා දැන් හොයන්නේ මේ. ඈ, බුදුදහමේ පෙන්නලා තියෙනවනේ එහෙම ආත්ම ස්වභාවයක් නැහැයි කියලා. හැබැයි අපිට තාම ඒ අවබෝධය නැහැ. අපි ඇයි රැවටෙන්නේ කියලා හොයන්නයි මේ හදන්නේ. එතකොට ඔන්න ශරීරේ අරන් කඩලා බලනවා. කඩලා බලලා මොකද්ද දැන් එන්නේ අන්තිමට? කොහෙවත් නැහැ. දැන් ඉන්නවා කියන තැනින් පටන් අරන් හෙව්වා. හොයා ගන්න බෑනේ. ඊට පස්සේ නැහැ. එතකොට වෙන්නේ දැන් ඔන්න තියනවා කියන එකේ ඉඳන් නැහැ කියන එකට පණිනවා. ඒ කියන්නේ උච්ඡේද ගතියට එන්නේ දැන්. සාස්වතෙන් පටන් අරන් උච්ඡේදවාදෙන් ඉවර වෙන්නේ. නැහැයි කියන එකත් මතක තියාගන්න දෘෂ්ටිය. මට සක්කාය දිට්ඨිය නැහැ කියනකොටම
මට කියන වචනේ
තියෙනවා දෘෂ්ටිය. සමහරු කියනවනේ දැන් සෝවාන් වුණ අය කියනවා මට නම් ඔය සක්කාය දිට්ඨිය නැහැ.
මට කියන කෙනා අහුවේද?
අහුවෙලා කියලා ඒගොල්ලොම දන්නේ.
අවබෝධ
නැහැ. ඒක තමයි මෙතන තියෙන ගැඹුර.
මලගෙදර සුබ සන්ධ්‍යාවක්
තිබෝ වගේ. ඔව්.
ඒ වගේම තමයි.
ඒගොල්ලොම මුලා වෙලා කියන එක ඒගොල්ලොම දන්නේ. එහෙම තත්ත්වයක් එහෙම නැත්තම් කියනවා මම නම් ආයේ අපාගත වෙන්නේ නැහැ. ඈ කියනවා තියෙනවා. ඉතින් මේ පෙන්වන්නේ සෝවන් වෙලා කියලා පෙන්වන්න හදන. මම ආයේ අපාගත වෙන්නේ
නැහැ. එතකොට මහත්තයා මේ ඇත්තම දැන් ගම්මෝ රහත පත්තරේ රහත ඉච්ඡාය නෙවෙයි මම මේ කියන කාටවත් මේ මරෙහිලක් නෙවෙයි මම
කියන්නේ.
නමුත් ඉස්සර දැන් රහත ඉච්ඡ අපි කියමු සරුවත් මහ රහතන් වහන්සේ. සරුවත් මහ රහතන් වහන්සේ මම රහත්තුමයි කියලා කිව්වා
නෑ. එහෙම කිව්වා කියලා වරදක් නෑ. හරියටම රහත් වෙලා නම් කිව්වා කියලා වරදන්නේ මාර්ගඵල හරියටම ලැබලා නම්
සරුවත් මහරහතන් වහන්සේ මම වෙලා
නෑ ඒක ලෝකාර්ථෙන්නේ කියන්නේ ඒ කියන්නේ අනිත් අයට පෙන්눔 කරන්න ඔව් එහෙම කිය කියා විදින්න කියනව නෙවෙයි
මේ ලෝකයට පෙන්눔
ඔව් ඒ පෙන්눔 කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට විනය නීතියක් තියනවා මේ අර එකක් තමයි ප්‍රත්‍ය ලබා ගන්න එහෙම කියන්න එපා කියලා. ඉතින් දාන්න පුළුවන් ඉතින් ඕන කෙනෙකුට දැන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඉතින්. එහෙම කියන පිරිස් ගොඩක් ඉන්නවා. ඔකේ එක පුද්ගලයෙක් නෙවෙයි. අන්කේ දැන් සෝවන් වුණා කියලා කියන අය ඉන්නවා. රහත් වුණා කියලා කියන අයත් ඉන්නවා ඔය පළවෙනි වතාවනේ බුදු වුණා කියන අයත් ඉන්නවා ඉතින් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් ඉතින්
අපිට කියන්න
පුළුවන් ඕ අපිටත් ඕන නම් කියන්න පුළුවන් එතකොට මුලා කරනවට වඩා මුලා වෙන්නේ මොකට කවුරුවත් ඇවිල්ලා මේ බලෙන් මුලා කරන ඉතින් මුලා වෙන හින්දානේ මුලා කරන්නේ
එතන මුලා වෙන්නේ අපි දැන් ඇත්තම කියනවා මේ
අපි ධර්මය දකින්න නැති හින්දා
යන්න මේ පොඩ්ඩක් සාකච්ඡා කරන නිසා
ඔව්
නැත්නම් මම කියලා පුත්තිලේ ගැනත් මේ හරියම අවබෝධයක් ආවේ මෙතනදී
ඔව්
කියන්නේ මෙතන නොහිතපු කට්ටිය තමයි මෙතන නොහින මෙතන නොඑන්න ඉස්සෙල්ලා තමයි අපි මුලා වුණා
ඔව් දැන් මෙහෙමයි ඉතින් ඔව් දැන් අපිව කියන්නේ දැන් සසරේ යන සත්‍යය අමුතෙන් මුලා කරන්න දෙයක් නැහැ මුලා වෙලා හින්දානේ සසරේ යන්නේ නේද ඔකේ තව මුලා කරන්න දෙයක් නැහැ මුලාවෙන් මුදෝන එක තමයි කරනවා නම් කරන්න පුළුවන් ඒකට තමයි මේ බුදු කෙනෙක් ධහමක් දේශනා කරලා තියෙන්නේ බුදු ධහම ප්‍රයෝගී කරගන්න ඒකයි දැන් අපි දැන් සක්කාය දිට්ඨියේ ඉන්නා කියන්නේ මුලා වෙලා කියන එක තේරුම් ගන්න ඕන දැන් අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් වතුරේ ඉන්නවා කියන එක මුලාවක් කියන එක තේරුම් ගත්තොත් තමයි එයා එකෙන් මිදෙන්න බලන්නේ. එයා දන්නේ නැත්තම් මුලා වෙලා කියලා. එයාට මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. නේද? එතකොට අපි පළවෙනි දේ මුලාවක ඉන්නවා කියලා දැනගන්න. දැනගත්තොත් තමයි මුලාවෙන් මිදෙන්නේ. එහෙම නැතුව මට සක්කාය දිට්ඨිය නැහැ කියලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ දැන් ඈ නේද බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඔය සක්කාය දිට්ඨිය මුලාවක් මට ඒක නැහැ එහෙම කිව්වට හරියන්නේ නැහැ දැන් හොයන්න ඕන ඉතින් හොයන්න අපි පිළිගන්න ඕන දැන් මම මගේ කියලා හිතෙනවා නම් එහෙම හිතෙනවා නේද ඒක මුලාවක් කියලා තේරුම් ගන්න ඕන අයි තේරුම් ගත්ත කෙනාට තමයි ඒකෙන් මිදෙන්න පුළුවන් උත්සාහ කරන්න නැතුව මේ ශරීරේ මම නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ක්‍රියා කරන්නේ මම ඉන්න විදිහට නම්. අපිට හිතෙන්නේ මම ඉන්නවා කියලා නම්.
තමයි
ඒක මිදුණ මිදුණාම ඉතින් ආයේ
ක්‍රියාවක්
දැන් ඕගොල්ලෝ වතුරට එබිලා රැවටෙනවද අතන? ඒකේ ආයි අහන්න ඕනේ නැහනේ කාගෙන්වත් ඒක. ඒ අවබෝධය කියන එක නුවණින් දැක්කහම ඒක ප්‍රත්‍යක්ෂ. ආයි රැවටෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පුරුද්දින්ද රැවටෙන්න පුළුවන්. ඒ වුණාට නුවණින් බලපු ගමන් මේකයි ඇත්ත தත්ත්වේ කියලා වැටහෙනවනම් ඒක හරියට දැන් අන්න මිරිඟුව පේනකොට වතුර තියනවා වගේ පුරුද්දට හිතෙන්න පුළුවන්. එනකට නුවණින් බලනකොටම නෑ නෑ ඔය මිරිඟුව කියලා දන්නවනේ. අය රැවටෙන්නේ නෑ. හරි. අන්න ඒ වගේ දෙයක් ඒ දැන් ඒ ප්‍රඥාව පහළ වුණාම ආයේ ඒකේ සැකයක් හිටින්නේ නෑ. සැක නැතුව දන්නවා. අන්න ඒ වගේ ගතියක් එනවා. එතකොට ඒ වගේ අවබෝධයක් එන්න ඕන. නැතුව නිකන් අර හිත රවට්ටගෙන කියනවා නෙමෙයි. නෙමෙයි මෙතන මම කියලා හැඟීමක් එනවනම් මේක එන්නේ මේ විදිහයි මෙහෙමයි මෙහෙමයි මේ මුලා වෙලා හින්දා කියන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධේ නිකන් අර ඒක නිකන් කටපාඩම් කරගෙන කියන එකක් නෙවෙයි. හරි. ඒ යන්නේ මේ වගේ දෙයක් වෙන්න ඕනේ ඒක. හරි. ඉතින් ඒක මේ දැන් ඒක ඉතින් මේ වගේ හිතන්න පුළුවන් දැන්. දැන් හරි ඕනකමක් තියනවනේ සෝවන් වෙන්න. නේද? කාවද සෝවන් කරන්නේ?
මම.
ඔන්න ඔය ගතිය නැති වෙනවා. දැනට හරි ඕන. ආ සෝවන් වෙලාද කියලා චෙක් කරගන්න. ඔන්න ඔය කැමැත්තත් නැති වෙනවා ඇත්තට. දැන් තමන් ඉන්නේ මොන ඵලයේද කියන එක වැදගත් නැති වෙන දවසක් එනවා. ඕක වැදගත් වෙන්නේ තාම මම කියන දෘෂ්ටිය කොහොම හරි මේකෙන් අයින් වෙන්න ඕන කියන දෘෂ්ටිය තියෙනකන් තමයි ඔය දැන් සෝවන් වුණාද කියන සැකේ හොයන්නේ. ඔව්. ඒකෙත් වැදගත්කමක් නැහැ. ඔය මම කියන එක දෘෂ්ටියක් කියලා දැක්කට පස්සේ ඵලය නෙමෙයි වැදගත් වෙන්නේ මාර්ගේ ඉන්නවද නැද්ද කියන එක විතරයි. දැන් ලෝකෝත්තර මාර්ගෙද වැඩෙන්නේ. එච්චරයි වැදගත් වෙන්නේ. මොකද මාර්ගෙට වැටුණාට පස්සේ මාර්ගෙට වැටුණා කියන්නේම සෝවන් වෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ ආර්ය මාර්ගෙට වැටුණා කෙනා සෝවන් වෙනවා. මේ කියන්නේ දැන් මේක වැරදි මුලාවක් දෘෂ්ටියක් කියලා දැක්ක කෙනා දෘෂ්ටිය කඩා ගන්නවා. රැවටිලා ඉන්න කැමති නෑනේ.
නෑ. ඒක සෝවාන් වෙච්ච කෙනෙක් මේ රහත් වෙන්න දඟලන්නෙත් නෑ. රහත් වෙන්න මෙයා වෙන්න ඕනෙත් නෑ. යා මාර්ගය.
ඒක තමන්ගේ ඉතින් පුරුදු අනුව ඒ චරිතය අනුව වෙනස් වෙනවා. සමහර කෙනෙක් සෝවන් වුණා ඉක්මනට මේ මුලාවෙන් මිදෙන්න ඕන. සමහර කෙනෙකුට එහෙම හදිස්සියකුත් නෑ ඉතින්. එයා දන්නවා දැන් මේකෙන්
ආත්මයක් කියන්නේ මේ.
ඔව් ඒවා ඉතින් එක එක සමහර විට පිම්පව්මත් නෙමෙයි ඉතින් එක එක සමහර විට ඔව් ඒකේ ඕනකමයි වීරියයි එක එක ප්‍රාර්ථනානුවත් වෙනස් වෙන්න පුළුවන්. හරි තමන්ගේ ඒ ප්‍රාර්ථනානුවත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා නෙමෙයි වැදගත් වෙන්නේ අපිට. අසක්කාය දිට්ඨිය කඩන එක තමයි වැදගත් වෙන්නේ. මේ මාර්ගයට වැටුණාද නැද්ද කියන එක බලන එක. ඒකට තමයි දැන් සක්කාය දිට්ඨිය මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. එහෙනම් තමයි දැන් දහමේ පැහැදිලි කරන ඔන්න ඔහොම හතර ආකාරයකට සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒ හතර ආකාරකෙවි රූපය මුල් කරගෙන. ඔය වගේම හතර ආකාරයකට එන්න පුළුවන් වේදනාව මුල් කරගෙන. දැන් රිදෙනවා කියලා හිතන්න. මට රිදෙනවා. ඈ? ඔව්. දැන් වේදනාව මුල් කරගෙන මේ වේදනාව කියන්නේ මම. දැන් ඔන්න ශරීරය කියන්නේ මම නෙවෙයි කියලා දැන් කඩාගත්තා නේද? ඒ ශරීරේ මම වුණා නම් ඉතින් මරුණයින් පස්සේ ඉවරනේ.
ඉවරයි.
මේක දාලානේ යන්නේ අරන් යන්නේ නේද?
ඔව්.
ඒ ශරීරේ මම නෙවෙයි කියලා හිතන එක ටිකක් ලේසි. ඒක අපිට හිතන්න පුළුවන් දැන් සිද්ධාත් කුමාරයටත් මුලින්ම අර බුදු වෙන්න කලින් රාත්‍රියේදී පහළ වුණා පුබ්බේ නිවාසානුස්සති ඥානි. නේද? එතකොට ඒකෙන් දැක්ක පෙර ආත්ම ටික කොහොමද ඉපදි ඉපදි මෙරි මෙරි ආවේ? ඈ කවුරු වෙලා හිටියද? දැන් එහෙම පේනකොට මොකද හිතෙන්නේ? දැන් කලින් තිබුණ ශරීරය අනිත් එකට අරන් ඇවිල්ලා නැහැ නේද? එතකොට ශරීරය මම නෙවෙයි කියන එක අවබෝධ වෙනවා නේද? ඒ ඥානෙත් එක්ක. නේද? ශරීරය මම වුණා නම් ඒකම යන්නේ. අලුත් ශරීරයක් අල්ලගන්න බෑ. එතකොට ශරීරය නිකන් අර ඇඳුමක් වගේ. නේද? ඒක අඳින්න පුළුවන් තරම් කල් අඳිනවා. ඒක පරණ වෙලා ඉරිලා යනකොට අයින් කළා තව ඇඳුමක්. අයින් කරනවා. එතකොට ශරීරය නෙවෙයි මම නේද? අනේ දැන් ශරීරය අයින් කරන්න පුළුවන්. හැබැයි අයින් කරන්න අමාරු එක තව මොකද්ද එකක් යනවා. ඒ එතකොට ඔන්න හොයනවා ශරීරේ නෙමෙයි නම් මම කියන්නේ එහෙනම් මොකද්ද එතකොට හිතෙනව පුළුවන් ආ මේ වේදනා ටික තමයි මම කියන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද ඔව් වේදනා එක එක ආකාරයෙන් දුක් වේදනා සැප වේදනා අදුක්කම සුඛ වේදනා වේදනා තියෙනවානේ අන්න වේදනා ටික අල්ලගන්නවා මම කියලා ඈ දැන් ශරීරයට නෙමෙයි වේදනාව දැනෙන්නේ කාටද මට නේද ඇත්තටම මේ
වේදනාවට අපි කෑ ගහන්නේ
නැහැ ඔව් ශරීරේ කෑ ගහන්නේ නැහැ නේද ඉතින් අපි
නේද අපිට ඒක දැනෙනවා
වේදනාව ඔව්
දැන් ඉදෙනේ
ශරීරයට වේදනාවක් දැනෙන්නේ
ඈ
ඒක අපි කෑ ගහන්නේ අපිට අපිට දරා ගැනීමේ ශක්තිය
සමහර වේදනා දැනෙනවා සමහර ඒවා දැක්කේ නැත්නම් දැනෙන්නේ නැහැ සමහර විට ලේ ගලනවා දන්නේ නැහැ එතකොට රිදෙන්නේ නැහැ නේ බැලුවට පස්සේ තමයි කෑ ගහන්නේ කොහොමද උනේ කියලා දැන් අපි මං ඔය සිංගප්පූරුවේ ඉන්න කාලේ හඳ කතාවක් කිව්වා එක්කෙනෙක් එයාගේ මේ ඇඟිල්ල මහපට ඇඟිල්ල මෙහෙම මෙතන කැළලක් තිබුණා එයා දවසක් මේ අර පිටරට එක්කෙනෙක් එක්ක බයිසිකලේ මෝටර් බයික් එකක යනකොට ටයර් එකක් ගිහිල්ලා බයික් එක පෙරලිලා හරිද දෙන්නම වැටිලා මෙයාගේ ඇඟ උඩට බයිසිකලෙත් වැටිලා ඉතින් මේවා වෙලා කොහොම හරි මෙයා තල්ලු කරලා මේ නැගිටලා තියෙනවා පස්සේ මේ වැඩි ප්‍රශ්නයක් නැහැ ඉතින් නැගිටලානේ මේ ඊට පස්සේ අනිත් එක්කෙනා නැගිටලා මේ පෙන්නලා තියෙනවා මේ අතින් ලේ ගලනවා කියලා. බලනකොට ඇඟිල්ල නැහැ. ඒක රචේන් එකට අහු වෙලා වෙන් වෙලා. ඉතින් එයාට දැනිලා තියෙන්නේ නිකන් හිරිවැටීමක් වගේ තිබුණලු. ඔව්. එයා අනිත් එක්කෙනා පෙන්නලා හරි මෙයා බලනකොට තමයි දැකලා තියෙන්නේ ඇඟිල්ල නැහැ කියලා. ඔව්. ඈ ඊට පස්සේ මෙයා බලනකොට ඇඟිල්ල තියෙනලු පැත්තක. ඒකත් තරම් සාක්කු වේදාගෙන ගෙලින්ම ගිහිල්ලා මේ හොස්පිටල් එකට ගිහිල්ලා කොහොම හරි ඒක හයි කරලා. හරි. ඉතින් මේ දැන් ඒක දැක්කහම තමයි සමහර වෙලාවට දැනෙන්නේ. ඊළඟට නෑ ඔය වගේ සිද්ධි දැනගන්න එක හොඳයි දැන් තව කෙනෙක්ගේ කකුලක් කපන්න වුණා. කියන්නේ හොස්පිටල් එකට ගිහින් දැන් මෙයා දන්නවා කකුල කපනවා කියලා. මේ මම ඉද්දි වුණා එකක් එක ඕස්ට්‍රේලියාවෙ එක්කෙනෙක්ගේ අපේ ලංකාවෙ එක්කෙනෙක්. ඉතින් මේ ඒ කකුල කපලා ඊට පස්සේ අපේ මේ භාවනාවකටත් ආපු කෙනෙක් ඊට පස්සේ කිව්වා මේ දැන් සිහි නැති කරලානේ කපන්නේ ඊළඟට මෙයාට දවස් දෙකක් යනකම් මේ හාන්සියලා ඉන්නේ කකුල නැහැ කියලා දැනෙන්නේ නැහැ කකුල තියෙනවා කියලා තමයි හිතන්නේ ඇත්තට කකුල කපලා වෙන් කරලා ඉවරයි ඒ වුණාට තාම දැනෙන්නේ කකුල තියෙනවා කියලා හිතට පුරුදු වෙලා දැන් අපේ හිතෙන් දන්නවා ශරීරේ තියෙනවා කියලා. ඇත්තටම නැති වුණත් අර හිතේ ආපු දැඩි විශ්වාසයක තමයි මේක තියෙන්නේ. හරි? මං ඔය මේ කාගේද ෆෝන් එකක් වගේ. ඒ ටික මේ දැන් ඒක බලන්න ඔය වගේ සිද්ධි වලින් අපේ හිත වැඩ කරන හැටි හිතා ගන්න පුළුවන් සමහර විට අපිට දැනෙන්නේ නැහැ. දැන් මේවා ඔක්කොම මේ ඇත්ත සිද්ධි කිව්වේ. ඔයගොල්ලන්ටත් ඉතින් ඔය වගේ අත්දැකීම් ඇති නේද? සමහර වෙලාවට.
අකුල කපපු එක්කෙනාගේ අත්දැකීම මම ඇස්තේ.
ඔව්. ඒවා ගොඩක් අහන්න පුළුවන්. මොකක් අයගේ ඒගොල්ලෝ හිතන්නේ කකුල තියෙනවා කියලා.
ඈ නිතර ටොයිලට් යන්න නැගිටලා
ඔව්. නැගිටලා වැටෙනකොට තමයි දන්නේ මේ. ඔව් කකුල නැහැ කියලා. හරි. ඒ වගේ අපේ හිත දැඩිව විශ්වාස කරන දේවල් මේ අර ලෝකේ හිතෙන්ම වාගෙන කියන එක ඔයින් මේ සමහර වෙලාවට අත්දකින්න පුළුවන්. මේ ඒ ටික දවසක් යනකම් ඒක තියෙනවා. ඔව්. ඔව්. ඒකෙන් පේනවා නේද අපි කකුල තියනවා කියලා හිතට පුරුදු කරගෙන කියලා. ඔව් දැන් මේ අපිට ඒක පේන්නේ නැහැ. දැන් මේ ශරීරයේ තියනවා කියලා අපි මේ ඇත්තට තියනවා කිව්වට හිතට පුරුදු කරගෙන තියෙනවා. දැන් මම දැන් මගේ කියන සීමාව අපි ශරීරයට දාගෙනනේ තියෙන්නේ. නේද? දැන් ඔය සීමාව බලන්න දැන් මේ දැන් අපි හුස්මක් ගන්නකොට ඕක මගේ වෙන්නේ කොයි වෙලාවෙද බලන්න. එළිය තියෙද්දි මගේද? එතනින් ඇතුල් වුණාට පස්සේ මගේ. එහෙම නැත්තම් හිතන්න කෑම ටිකක් දැන් පිඟානේ තියෙනකොට මමද කෑම ටික? කොයි වෙලාවෙද ඕක? මගේ ශරීරයට අයිති වෙන්නේ කොයි? ඒ කියන්නේ මම මගේ කියන වෙලාවෙ ඉන්නේ කොයි වෙලාවෙද? කටේ තියෙන කෑම ටික මමද? අපලකට. ආවා හිතලා බලන්න ඕන නේද? කොයි වෙලාවෙද මේ ටික මම වෙන්නේ? නුවණින් හිතන්න දැන් තියෙනවා ඈ පස්සේ එනකොට දැනෙනවා මේ දැන් ඒ දේ ශරීරේ කොටසුත් ඔහොමම තමයි හිතන්න තියෙන්නේ. දැන් නියපොත්තක් අපි කපලා අයින් කරනවානේ. ඒ අයින් කරපු එකත් මගේ නියපොතු කියලා කියනවා අර සම්මතේට. ඒ උනාට මගේ කියලා ගණන් ගන්නවද ඊට පස්සේ?
මගේ නම් විශ් ගන්නෑ.
ඔව්. කොණ්ඩේ කැපුවට පස්සේ අර වගේ මොකක් හරි අසනීපයක් වෙලා අතක් පයක් කපලා වෙන් කරන්න වුණොත් ආ මේ මගේ අත කියලා පරිස්සම් කරලා තියාගන්න අද කපපු ගත. බලන්න කැමතිත් නේ. කොයි වෙලාවේද මේවා මගේ උනේ? දැන් ඇයි එතකොට මේ ශරීරේ මම කියලා හිතුවේ? මම නම් දැන් මගේ කැල්ලක් කපන්න කැමති නෑ. අකමැත්තෙන් හරි ඉතින් දොස්තරලා කියනවා ඕක කැපුවේ නැත්තම් මැරෙනවා ඉතුරු. මැරෙන බයට එහෙනම් කපන්න කියනවා නේද? එහෙම නෙවෙයි. කැපුවට පස්සේ කැල්ල මමද? එතකන් පිලිකුල් භාවනා කරනකොට ඉතින් ඕවා වෙන් කරලා බලන්න කියන්නේ ඕකයි. ඉතින් ටික ටික වෙන් කරලා කොයිකේද මම ඉන්නේ? ඈ? ඇත්තටම කොහෙද කියලා ඉතින් තමන්ම තමයි හොයාගන්න ඕනේ. දැන් මම කියලා හිතන්නේ මොකද්ද කියන එක අල්ලගන්න ඕනේ. මොකටද මම මේ මම කියලා කියන්නේ? යාව හොයාගෙන හොයාගෙන යන්න ඕනේ. ඒක ඒ හින්දා තමයි දැන් රූපය මුල් කරගෙන අපිට මම කියලා හිතුණා නම් නේද? රූපේ කොතනද මම ඉන්නේ කියලා පරීක්ෂණයක් කරන්න තියෙනවා. ඈ ඒකට උදව් වෙන්න තමයි ඇත්තටම දැන් රූපය මුල් කරගෙන ඉන්න මමව අයින් කරන්න ලේසි. තමන් පොඩ්ඩක් නුවණ පාවිච්චි කරලා ওই වගේ දේවල් හිතුවොත් එක්කෝ දැන් මරුණයින් පස්සේ අරන් යන්නේ කියන එක හිතුවත් ඇති හරියට ගැඹුරින් හිතුවොත් රූපය මුල් කරගෙන ඉන්න මාව අයින් කරන්න නේද? එතකොට මේ ශරීරයත් නිකන් ඇඳුමක් වගේ කියන මට්ටමට ගන්න පුළුවන්. එහෙම කෙනාට ඉතින් මැරුණට අඬන්න ඕනත් නැහැ, දුක් වෙන්න ඕනත් නැහැ නේද? තව අලුත් තැනක් අර ගෙවල් මාරු කරලා ගියා වගේ. ඕකට අඬන්න ඕනේ නේද? හොඳ ගෙයක් හම්බ වුණා. දැන් ඉන්න එකට වඩා දිව්‍ය ලෝකේ පැත්තෙන් අර ගණන් වැඩි කොළඹ හතේ පැත්තෙන් ගෙයක් හම්බ වුණා. අඩන්න ඕනේ නැනේ මේ. දැන් ඒවා ඉතින් නුවණින් හිතන්න ඕන. දැන් ඔන්න රූපේ මම කියන එක කඩා ගන්න ඔන්න ඒක විදිහකට හිතන්න. ඊළඟට ඔය වේදනාව මම කියන එකෙන් තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. දැන් වේදනාව මුල් කරගෙනත් ඔය විදිහටම අපිට හිතෙනවා හතර ආකාරයෙන්. වේදනාවමයි මම, වේදනාව තුල මම ඉන්නවා, මා තුල වේදනාව තියෙනවා, මම අර රූපවන්තයි කිව්වා වගේ වේදනාව විදිහට පෙන්නුම් කරනවා මාව කියලා හිතෙනවා නේද? ඔය ඕන විදිහකට ඉතින් හිතෙන්න පුළුවන්. ඒතේ ඕකම දැන් ඉතුරු ටික සියුම් සංඥාවටත් ඔය විදිහටම හිතෙන්න පුළුවන්. අන්න හරි. පංච උපාදානස්කන්ධෙටම ඔය හතර ආකාරයෙන් ඕන විදිහකට හිතෙන්න පුළුවන්. හරි. එතකොට රූපෙට රූපේ මුල් කරගෙන මම ඉන්නවා කියලා හිතෙන්න පුළුවන් ඔය හතර ආකාරයකට. වේදනාව මුල් කරගෙන මම ඉන්නවා කියලා එන හැඟීම එන්න පුළුවන් ඔය හතර ආකාරයෙන් එකකට. සංඥාව මුල් කරගෙන මම ඉන්නවා කියලා හිතෙන්න පුළුවන් ඔය හතර ආකාරයෙන් එකකට. ඊළඟට සංඛාර මුල් කරගෙන හිතෙන්න පුළුවන්. ඈ සංඛාර කිව්වේ මේ චේතනා හිත් සකස් කරන ගතිය. ඈ හිතෙන් හදන දේවල් තමයි සංඛාර කියන්නේ නේද? ඔව්. එතකොට ඒවා මුල් කරගෙන මම ඉන්නවා කියන හැඟීම එන්න පුළුවන්.
ඒකට විහියාකාර සක්කාය
විත්‍ය. ඔව්. ඔව්. එකක හතර ගානේ ಜಾති පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒ පහේ එකක් ගත්තහම හතර ආකාරයක් තියෙනවා. ඒතර ඔක්කොම ගත්තහම 20ක් තියෙනවා. 20 ආකාරයකට එන්න පුළුවන්. 20ම තියනවා කියන එක නෙවෙයි. 20 ආකාරයකට ඕක එන්න පුළුවන්. 20ෙන් එකක් තිබුණොත් ඇති ඉතින්.
එකක් තිබුණොත් මම
ඉන්නවා. ඔව් එකක් තිබුණොත් මම ඉන්නවා. මම හිටියොත් යනවා සසරි. සක්කාය දිට්ඨි.
ළඟ තියෙනවා.
ඔය එතකොට අපි ඒවා අඳුර ගන්න ඕන. මේ මම එන්න පුළුවන් ආකාර මෙහෙම ගොඩක් තියෙනවා.
ඒක තමයි හැම ශරණයකම ඕක නැතුව
ඒ එහාට යන එකට කලින් සක්කාය දිට්ඨිය අඳුර ගන්න. මෙන්න මෙහෙම එන්න පුළුවන්. හරි. එතකොට මේ එතකොට පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. හරි. එතකොට පංච උපාදානස්කන්ධය ගැන තියෙන වැරදි දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියන්නේ. පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. ඒක අල්ලගෙන මම ඉන්නවා කියන ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මම කෙනෙක් හදා ගන්නවා. ඒක දෘෂ්ටියක්. මම කියලා කෙනෙක් ඉන්නවාම කියලා අපිට හිතුණාට ඒක දෘෂ්ටියක් විතරයි, මතයක් විතරයි කියන එක තමයි දැන් ධර්මයේ පෙන්වන්නේ. ධර්මයේ පෙන්වුවට අපි ප්‍රත්‍යක්ෂ කරලා නැත්තම් දැන් හොයන්න ඕනේ. ඇයි මේ මම ඉන්නවා කියලා හිතෙන්නේ? ඒකට තමයි ওই විදර්ශනය කරන්නයි මේ ධර්මය අහලා නුවණින් බලන්න ඕන. එහෙම කියලා තියෙනවා එහෙම වෙන්න පුළුවන්ද කියලා හොයන්න ඕන නුවණින්. දැන් ඔන්න ශරීරේ කෙනෙක් ශරීරයේ හින්දානේ අපිට කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ. නේද? දැන් ඔන්න දැන් අර ඒ කාලේ ගත්ත උපමාවක් තියෙනවා. ඔන්න දැන් සර්පෙක් ඉන්න බය වුණා කියනකොට යැසිලා ගියා. අන්න දැන් දැන් හිතන්නකෝ සර්පේ වගේ පෙනුනොත් එහෙම ආ මේ දඟරේ ඔන්න පොළඟෙක් ඇවිතිලා ඉන්නවා කියලා එකපාරට නිකන් ගුලියක් තිබුණොත් එහෙම ටිකක් බයයි නේද හොඳටම බයයි දැන් හිටියොත් මොකද කරන්නේ ඉස්සෙල්ලාම දැන් පෙනුනට දැන් ෂුවර් නෑ පොඩ්ඩක් කරුවලේ වගේ ඈ
ඉස්සෙල්ලා හොයනවා
ඔව් ඔව් කවුද මොකාද කියලා දැන් හොයන්න ඕනනේ ඊළඟට හරියන දැන් සර්පෙක් වගේ ඉන්නවා පේනවා කියලා හිතන් දැන් අපි අන රූපයක් තියෙනවා සර්පෙකේ නේද ශරීරය
මොකාවේද දන්නේ
මොකා ඔව් මොකෙක් හරි ඔව් මොකා හරි අඳුරන කෙනෙක් නම් ඔන්න මොකෙක් හරි පොළඟෙක් හරි නායෙක් හරි කියලා කියයි හැබැයි මූ හෙල්ලෙන්නේ නැහැ දැන් සකයක් තියෙනා මූ මැරිච්ච එකෙක්ද පණ තියෙන නේද මැරිලා නම් ප්‍රශ්නයක් නැහැ නේ බය වෙන්න දෙයක් නැහැ එතකොට සතෙක් නැහැ නේද නේද ප්‍රශ්නේ තියෙන්නේ පණ තිබුණා නේද එතකොට දැන් මැරිච්ච ශරීරයක් නම් කෙනෙක් ඉන්නවා කියනවාද මැරිලා නම් එතකොට සක්කාය දිට්ඨිය එන්න විදිහක් නැහැ මැරිලා කෙනෙක් නැහැ ඈ අපි දැන් සර්පයාගේ ශරීරෙ කෙනෙක් ඉන්නවද කියලා බලන්න මොකද කරන්නේ දැන් කොට්ටක් කරා පොඩ්ඩක් තට්ටුවක් දාලා බලනවා නේද කිට්ටු වෙන්නත් බෑ ඈත ඉඳන් ඈ
සංඥාවක්
ඔව් තට්ටුවක් දානවා යනවා නේද ඔව් දැන් බලන්නේ මේ මොනවද?
පණ තියනවාද?
ඔව්. පණ තියනවාද කියලා
බලන්නේ.
හ්ම්?
සතෙක්ද
කියලා. ඔව්.
පණ.
ඈ?
පණ
තියනවා. ඒ දැන් මැරිලා නම් සතෙක් නෙවෙයිනේ. ඈ කෝටු කැල්ලක් වගේ. පණ තියනවා නම් තමයි සත. දැන් පණ තියනවාද කියලා හොයන්න හදන්නේ. මොකද කරන්නේ ඉතින් පොඩි තට්ටුවක් දාලා බලනවා පොඩ්ඩක් උඩ පැන්නොත් එහෙම ඔව් එහෙම දුගලා හරියන්නේ නැහැ දැන් රබර් නයිත් ඉන්නවා පොඩි එක්කෙනෙක් දාලා තිබුණොත් නේද දඟලනවනේ දඟලුවටමත් කියන්න බෑ නේද තට්ටු කරනකොට දහවිල්ලෙනවා අනිත් වෙලාවට ආයේ සද්ද නැහැ දැන් සැකයි ඇත්ත නයිද්ද බොරු නයිද්ද කියලා නේද දැන් මොකද කරන්නේ? ඔయిత වඩා ටිකක් රිද්දවන්න වෙනවා නේ. පොඩ්ඩක් රිදෙන උලකින් යනලා හරි බලන්න වෙනවා. මොකද්ද මේ බලන්නේ? මූට රිදෙනවද කියලා නේද දැන් රිද්දවන්න
හදන්නේ.
වේදනා දැනෙනවා. ඇයි? වේදනා දැනෙනවා නම් වැඩේ හරි.
වේදනා දැනෙනවා අපි
ඇයි අපි දැන් පිළිගන්නවා ශරීරය විතරක් තිබුණාට මදි වේදනාවක් දැනෙන්නේ අන්න දැන් වේදනාව මුල් කරගෙන තියෙන සක්කාය දිට්ඨිය නැහැටි නේද රිදෙනවද කියලා හොයලා දැන් ඕක නිකන් මං සර්පයට කිව්වට දැන් ශරීරයක් තියෙනවා මැරිලා වගේ ඉන්න මැරිලාද කියලා බලන්නවා දැන් ડોක්ටර්ස්ලා හොයනවනේ මැරිලාද කියලා නේද හොයන එක එක විදි තියෙනවා නේද කොහොමද හොයන්නේ ඔයගොල්ලෝ කවුරු හරි වැටිලා හිටියොත් නම් හොයන්නේ නැහැ ඉතින් තමන්ගේ කෙනෙක් නම් ඉන්නේ දැන් මුලින්ම පණ තියනාද කියලා ඈ ඔව්
නාඩි වැටෙනවා
ඔව් දැන් ආ අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා අපි හෙල්ලෙන්නේ නැතුව හිටියොත් එහෙම ගවිලා පොඩ්ඩක් හොම්බ ගානවා ආ ඉබලව දැන් දන්නේ මූ ඇත්තටම මේ සමහර විට හොයනවා ඇති. පණ තියනවද කියලා. ඈ. ඒ එහෙම ගතියක් තියෙනවා. පිට එහෙම තමයි තින් නේද? කවුරු හරි දැන් කොහමද මැරිලාද කියලා
බලන්නේ.
හුස්ම වැටෙනවද? නිකන් අත තියලා එහෙම බලනවා නේද? හෙල්ලෙන්නේ නැත්තම් නේද? හුස්ම වැටෙනවද බලනවා. හුස්ම වැටුනේ නැති පළියටම මැරෙනවද? සිහි නැතුව දී වතුරේ ගිලුලා හැම හැම හුස්ම ගන්න නැහැ නේද? ඒ වුණා ටිකක් පණ තියෙන ආයි පණ ගන්න පුළුවන්. දැන් මේ එකපාරට මැරුණටම හීතල වෙන්නෙත් නැහැ නේ, ඇඟ රස්නේ නේද? එහෙම හිතන්නත් බෑ. කොහොමද දැන් ડોක්ටර්ස්ලා එක එක විදිහට බලනවා නේ? කටුවකින් අපිට ඉතින් ඒක තමයි කරන්න පුළුවන්. කට්ටකින් අල්පෙනෙත්තකින් එහෙම නෑ. ඇස්වලට ටෝච් එකක් ගහලා බලනවා මේ අර කළු ඉංගිරියාව වෙනස් වෙනවද කියලා. වෙනස් වෙනව නම් පණ තියනවා කියනවා. ඔහොමම ඒ බලන විදි ටිකක් තියනවා. හැබැයි ওই එකකින්වත් කියන්න බෑ හරියට මැරුණද කියලා. අමාරු වෙලාවට පණ තියන අයත් ගිහිලා දානවා මෝචරිය. එහෙම සිද්ධිත් වෙලා තියෙනවා. පස්සේ පණ ඇවිල්ලා. ඒ පිටින් බලලා හොයන්න බෑ. තාම නෑ හරියටම 100% මැරුණා කියලා හිතන්න විදිහක් නෑ. ඉතින් ඒගොල්ලෝ අනුමාන කරනවා විතරයි. බ්‍රේන් ඩෙඩ් කියලා මොලේ මැරුණාද කියලා හොයලා, ඉතින් එහෙම වුණාටත් මැරුණාම නොවෙන්න පුළුවන්. තාම මේ කියන්නේ ඔව් විද්‍යාවේ නැහැ තාම හරියටම හිතා ගන්න. ඉතින් ඒගොල්ලෝ අනුමාන කරලා සමහර විට මරණව වෙන්නත් පුළුවන්. දැන් අර ඒ කියන්නේ සිද්ධි තියනවා. දැන් ශරීරේ තියාගෙන ඉන්නවා. දැන් මම දන්නවා අවුරුද්දක් විතර තියන් හිටියා එක ශරීරයක් මැෂින් වලින්. ඊළඟට ඒ ඩිස්කනෙක්ට් කරනවාද කියලා කිසිම රියැක්ෂන් එකක් නැහැ. ඒකට වැඩ කරනවා. ඉතින් එහෙම තියාගෙන ඉඳලා එහෙම ওই පත්තරෙත් තියෙන්නේ නේද සමහර ඒ රටවල් වල එහෙම තියාගෙන ඉඳලා. ඉතින් මේ
ශල්‍යගාර
ශල්‍යකර්ම ඔව් ඉතින් අපි දැන් මේ දැන් පණ කෙනෙක් ඉන්නවාද කියලා හොයනවා. වේදනාව දැනෙනවාද කියලා. ඇයි වේදනාව මුල් කරගෙන කෙනෙක් ඉන්නවා කියන ඔව් හිතන ගතියක් තියෙනවා. ඒකට බලන්න සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන් නේද? වේදනාව තියෙනවා නම් කෙනෙක් ඉන්නවා කියලා. ඊළඟට සංඥා ගන්නවා නම් කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. ඈ ඊළඟට ඔය මේ ඒ කියන්නේ මේ ආයතන වැඩ කරනවාද කියලා බලනවා. සංඥාව කනට හුවක් තියලා හරි බලනවා නේ. ඈ එහෙමත් බලනවා. මේ කොහෙන් හරි මේ සංඥාවක් ගන්නවද? ඒ කියන්නේ දැන් හිතන්න පුළුවන්ද කියලා බලන්න විදිහක් තියෙනවා නම් ඒකත් බලන්න. ඈ නේද? ඔව්. ඔව්. එතකොට දැනුවත් වෙන ස්වභාවයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් නම් ඒත් කෙනෙක් ඉන්නවා කියනවා නේද? විඥාණය මුල් කරගෙන. බලන්න මේ පුද්ගල හැඟීම එන හැටි. ඒක ඕවා අපේ හිතේ තියෙනවා කාවැදිලා. මේ සක්කාය දිට්ඨිය. ඒ ඔය හින්දා තමයි දැන් ඒවා අවබෝධ කරගන්න දැන් තේරුම් ගන්න ඕන. මේ ಜಾති පහ හින්දම රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවා හින්දා කෙනෙක් ඉන්නවා කියන හැඟීම එන්න පුළුවන්. හරි. ඒ හින්දා තමයි මේ පංච උපාදානස්කන්ධය ගැන හොඳට හොයන්න ඕන. හරි. අනිත් පැත්තෙන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛං. කිටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. එතකොට ඒක තියනවා නම් දුක තියෙන පංච උපාදානස්කන්ධය. ඒ හින්දාත් අපිට පංච උපාදානස්කන්ධය ගැන හුඟක් විමසන්න ඕන. නුවණින් හොයන්න ඕන. අපි දැනට පිළි අරන් ඉන්න මට්ටම නෙමෙයි ඊට වඩා ගැඹුරට හොයන්න වෙනවා. ඒ හින්දා තමයි ඕවා ගැන හොයන්න ඕන. හරි. ඉතින් දැන් මේවා හොයන්නේ ඇයි කියලා පොඩ්ඩක් අවබෝධයක් තියෙන්න ඕන. ඒකයි මම ඔය ටික පොඩ්ඩක් මේ මතක් කළේ. හරි. ඇයි අපි මේවා ගැන හොයන්නේ? රූපය ගැන හොයන්නේ ඇයි? වේදනාව ගැන හොයන්නේ ඇයි? සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන නුවණින් බලන්න ඕන, විමසන්න ඕන ඇයි? එකක් අපි මේ දුක නැති කරන්නනේ කරන්නේ. එතකොට දුක කියන එක ගැන අවබෝධයක් එන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක පිරිසිඳ දකින්න. තව විදිහට කියව දුක්ඛේ ඥානං ඇති කරගන්න ඕනේ. දුක පිළිබඳව ඥානය ඇති කරගන්න ඕනේ. දැන් සාමාන්‍ය කෙනාට දුක්ඛේ ඥානං නැහැ. දුක්ඛේ අඥානං කියනවා මේ සසර යන සත්වයා. එතකොට ධර්මයක් දැකලා තමයි දුක පිළිබඳව ඥානය ඇති කරගන්න ඕනේ. දුක පිළිබඳව පිරිසිඳ දකින්න ඕනේ. එතකොට ඊළඟට දුක හටගන්නේ ඇයි කියලා දකින්න ඕනේ. දුක්ඛ සමුදය. එහෙම කෙනාට තමයි දුක්ඛ නිරෝධය පේන්නේ. සමුදය දකින කෙනා තමයි සමුදය නැති වුණොත්, හටගන්න හේතු නැති වුණොත් නිරෝධයි. හටගන්නේ නැහැ. නිරෝධයි කියන්නේ මතක තියාගන්න නැවත උපදින්නේ නැහැ කියන එක. තියෙන දේ නැති වෙනවට නෙමෙයි නිරෝධ කියන්නේ. උපදින්න තියෙන හේතු නැති වුණොත් උපදින්නේ නැහැ කියන එක තමයි නිවන කියන්නේ. හරි? උපදින්නේ මේ හේතු හින්දා. ඒ කියන්නේ සමුදය කියලා කියනවා. ඒ හේතු නැතුණොත් හටගන්නේ නැහැ. ඔන්න ඕක තමයි නිවන කියන්නේ. හරි? තියෙන දුකක් නැති කිරීම නෙවෙයි මේ. නූපදින ස්වභාවයට තමයි නිවන කියන්නේ. ඔක තේරුම් ගන්නවා. එතකොට මේ තියෙන දේ අනිත්‍ය අනිත්‍යයි කියලා නැති කරලා හරියන්නේ නැහැ. ඒක හටගන්න හේතු තියෙනවා නම් ඒ හේතු ටික නැති කරන්න. ඒ හින්දා තමයි දැන් දුකට හේතුව තණ්හාව කියලා තියෙනවනේ. තේරුම් ගැනීම කොහොම වෙතත්. ඒකට තණ්හාව ක්ෂය වුණ දවසක දුක හටගන්නේ. දුක හටගන්නේ. තියෙන දුක නැති වෙනව නෙවි. හටගන්නේ. හටගන්න හේතු නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. අපි ධර්මය අවබෝධ කරනවා කියන්නේ ඔන්න ඔය වගේ දැක්මක්. දැන් ඔතනින් තමයි සම්මා දිට්ඨිය එන්නේ. දුක, දුක්ඛ සමුදය, නිරෝධය, මාර්ගය. ඔන්න ඔය පිළිබඳ අවබෝධයෙන් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය උදව් වෙනවා සක්කාය දිට්ඨිය නැති කරන්න. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකෝත්තර දැක්ම උදව් වෙනවා සක්කාය දිට්ඨිය නැති කරගන්න. මත සම්මා දිට්ඨිය නැතුව සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්න බෑ. හරි.
සම්මා දිට්ඨිය නැතුව සම්මාදිට්ඨිය
නැහැ. අර නැති කරලා සම්මාදිට්ඨිය ඇති වෙනවද? ඔව් දැන්. හරි දැක්ම සම්මාදිට්ඨිය ඇති වුණාට තාම මාර්ගේ වැඩිලා නැත්නම් සෝවන් වෙලා නැත්නම් සක්කාය දිට්ඨිය තාම තියෙනවා. හරි. දැන් මේ වචන දෙක පටලව ගන්න එපා. සම්මාදිට්ඨිය කියන්නේ හරි දැක්මනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පළවෙනි එක සම්මාදිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ මුලාවෙන් ආපු මම මගේ කියන හැඟීම. එතකොට ඒක කඩා ගන්න මාර්ගයේ පටන් ගන්නේ සම්මා දිට්ඨිය. එතකොට ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වෙන්න ඕන. ලෝකෙට අයිති සම්මා දිට්ඨිය නෙවෙයි ඈ. ලෝකෝත්තර දෙයක් තියනවා කියලා අන්නේ අවබෝධයෙන් දැක්මක් එන්න ඕන. ඒක සම්මා දිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය උදව් කරගෙන ඊතුරු මාර්ගාංග ටිකත් එකතු වෙලා මාර්ගේ වැඩෙනකොට ඔන්න සක්කාය දිට්ඨිය නැති වෙනවා. හරි. ඒ හින්දා තමයි කියන්නේ මේ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණාම මාර්ගයට වැටෙනවා. සෝවාන් මාර්ගේ පටන් ගන්න ඉඳන්ද. මේ දැක්ම ඇති වුණාම. හරි. එතකොට දැන් කෙනෙක් සෝවාන් වුණා කියනවා නම් චෙක් කරගන්න ඕන විදිහක් තියෙනවා ඕනනම් සක්කාය දිට්ඨිය නැහැ කියලා ඉතින් මේ හොයාගන්න බැරුවනේ අහන්නේ කොහොමද බලන්නේ කියලා. ඒක බලාගන්න විදිහක් තමයි අනිවාර්යෙන් සම්මා දිට්ඨිය තියෙන්න ඕන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන්නම ඕන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති කෙනාට සෝවන් වෙන්න බෑනේ නේද? ඒතර සෝවන් වුණාද කියලා සැකයක් තියනවා නම් බලන්න විදිහක් තමයි සම්මා දිට්ඨියද ඉන්නේ. සම්මා දිට්ඨිය තිබෙන හැටි කීප විදිහක් කිව්වේ එකයි. දුක, දුක්ඛ සමුදය, නිරෝධය, මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් එන්න ඕන. ඒක තව විදිහක් තියනවා. ලෝකය, ලෝක සමුදය, නිරෝධය, මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් එන්න ඕන. ඈ 16 ආකාරකින් විතර සම්මා දිට්ඨි සූත්‍රේ තියෙනවා. ඒකේ මේ ඔව් මම කලින් ඒවයි කියලා ඇති. ආයේ පොඩ්ඩක් මතක් කරනවා. රූපය මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදය. රූප සමුදය මොකද්ද? රූප අත්තංගම. මේ රූපේ නැතිවීම මොකද්ද? මාර්ගය මොකද්ද? ඒ විදිහටත් එන්න ඕන. ඊළඟට ඔව් ලෝකය ගැන කිව්වා. තව දැනෙන දේවල් මම මේ මතක් කරන්නේ. මේ ආයතන 6. සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා නුවණක් එන්න ඕන. දැක්මක් තියෙන්න ඕන. ඈ ඔබ තමයි දැනෙන දේවල්. ඈ ඒ කියන්නේ සලායතන කියන ඇහැ මොකද්ද? ඇහි යට ගැනීම මොකද්ද? ඇහි නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් තියෙන්න ඕන. ලෝකෝත්තර දැක්මක්. ඈ එහෙම නැතුව සෝවන් වෙනවා කියන එක හිතන්න බෑ. ඒ සම්මාදිට්ඨියනේ. ඒ වගේ ඉතින් තියනවා. ඒ සම්මාදිට්ඨිය ගැන දැනගන්න ඕන ඕවට. අර වැරදි මත වලින් මිදෙන්න පුළුවන් එතකොට. එතකොට රැවටෙන්නේ නැහැ මේ මේ. ධර්මය දන්න කෙනා මුලා වෙන්නේ නැහැ. ඒකයි මේ ධර්මය දැන ගැනීම වැදගත් තමයි. ඒත් ඒ වගේම තව අවබෝධ ගත්තට පස්සේ පේනවා මේ මේ ලෝකෙට අයිති දැක්මක්ද, ලෝකේ ඉක්මවා යන දැක්මක්ද තියෙන්නේ කියලා. දැන් ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී තියෙනවා මේ සම්මත ලෝකේ දකින දැක්ම නෙමෙයි, ඊට වෙනස් දැක්මක්. වෙනින් අය ලෝකේ දකින විදිහ නෙවෙයි. ඒ කියන්නේ කවදාවත් තිරිසන් සතෙක් ලෝකේ දකින විදිහ නෙවෙයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. තිරිසන් සතෙකුට එන්න බෑනේ සම්මා දිට්ඨිය නේද? බල්ලා රැවටෙන විදිහට නම් තාම ලෝකේ දකින්නේ. එතකොට සම්මා දිට්ඨියේ ඉන්නවා කියන්න බෑ. ලෝකෝත්තර දැක්. ඇහැට පේන දේ එහෙම්මම තියෙනවාමයි කියලා හිතනවා නම්, නැත්තම් තියෙන දේමයි පේන්නේ කියලා හිතනවා නම් මතක තියාගන්න අර බල්ලා වතුරට එබෙන මට්ටමේ ඉන්නේ තාම. මුලා වෙලා. ඈ එතනින් එහා ගිය දැක්මක් ගන්න පුළුවන් වෙන්න ඕන නුවණින් හිතන කොටවත්. හැමතිස්සෙම නෙවෙයි. ඒ කියන්නේ නුවණින් බලනකොට පැහැදිලි වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඇහෙන් හදන ලෝකේ, කනෙන් හදන ලෝකෙක අපි ජීවත් වෙන්නේ කියන එක පේන්න ඕන. මේ ආයතනෙන් අරන් දෙන්නේ දැන් සද්ද සංඥා විතරයි. සද්ද සංඥාවි රූප නැහැ. අපි මුලා වෙලා ඉන්නවා මේ හැම සද්දෙටම රූපයක් තියෙනවා කියලා. හදා ගන්න. දැන් ඇහෙන් ගන්නේ වර්ණ සංඥා. නේද? රූප සංඥා. ඒ සංඥා වලට අදාළ රූප අපි හදාගෙන තියෙනවා. ඒවා මේ අපේ මුලාව හින්දා හදලා එළිගි තියෙනවා කියලා විශ්වාස කරන ගතියක්. දැන් බල්ලා රැවටෙන්නේ ඒ නිසයි. කියන එක තේරුම් ගන්නවා. එතකොට අපෙත් ඒ වගේ මුලාවක් තියනවා නම් ඒක මුලාව මුලාව විදිහට දකින්නවා. ඒකයි. මේ හේතු යෙදුන හින්දායි මෙහෙම පේන්නේ, මෙහෙම හිතෙන්නේ. මේ හේතු යෙදුන හින්දායි මෙහෙම හිතෙන්නේ. කියන දැක්ම එන්නවා. එකපාරටම මේ රැවටෙන්නේ නැතුව ඉන්නවා නෙමෙයි. ඔව් මෙහෙම තියෙන්නේ මේ මුලාවක් හින්දා. කියන අවබෝධයෙන් නේද මේ හේතු යෙදුන හින්දායි එහෙම කියන අවබෝධයෙන්. ඒක තමයි මේ හේතුඵල වාදය. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය. ඈ පටිච්ච සමුප්පන්න බව හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ගතිය ඒක අවබෝධයක් වෙනවා. එතකොට ඒ නුවණින් බලනකොටවත් ඒක හිතා ගන්න පුළුවන් නම් ඒක ලොකු දැක්මක්. හැමතිස්සෙම ඒක පේනවා කියන එක නෙවෙයි. එහෙන් පේනවා නම් රහත් වෙලා ඒ ඊට කලින් ඔක නුවණින් හිතනකොටවත් ඒක තේරුම් ගන්න පුළුවන් නම් අන්න එදාට කියත හැකි ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් මාර්ගයේ ඉන්නේ. මාර්ගයේ ඉන්නවා කියලා දන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ. ආයේ සෝවන් වුණාද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සම්මා දිට්ඨිය ආවට පස්සේ. මොකද එතකොට දැන් පුද්ගලයා මම කියන කෙනා හදාගත්තු එකක් කියලා පේනවා නුගණින් බලනකොට. ඔව්. ඉතින් මුලාවෙන් හදාගත්තු කෙනා සෝවන් වුණාද කියලා හොයන්න ඕනේ. කෙනාවත් මුලාව නම් එයාවයි සෝවන් වුණාද අකුරුදගාමි වුණාද ගියාත්මේ කොහේ හිටියද ඊළඟ ආත්මේ කොහේ යනවද ඒ ප්‍රශ්න එන්නේ නෑනේ. යෙදෙන්නේ නෑනේ ඒව. ඒවා යෙදෙන්නේ මම ඉන්නකම්. මම
කියන එකද ගොඩාක් තියෙන්නේ පුරුදු නේද?
පුරුදු.
පුරුදු කටහඬ එකද?
ඔව්. පුරුදු කියන්නේ අපි වැරදියට හදාගත්තු පුරුදු. හරියට හදාගත්තු ඒවා නම් කමක් නෑ. මේ මුලා වෙලා හදාගත්තු පුරුදු ටික කඩන්න ඕන. ඉතින් පුරුදු කඩන්න කලින් ඒවා මුලාවල් කියලා දකින්න ඕනනේ. ඔන්න ඒ දැක්ම තමයි සම්මාදී. හරි. ඒ දැක්ම ගත්තට පස්සේ වැඩෙන්නේ ලෝකාත්තර මාර්ගයේ. මාර්ගයෙන් තමයි ඉතින් පුරුදු ටික කඩන්නේ. කෙනෙකුට කඩන්න පුළුවන්ද මන් දන්නේ නැහැ. එහෙම එකපාරට කැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මාර්ගයක් වඩන්න තියෙන්නේ. ඔව්. සමහර කෙනෙකුට ඉතින් අවබෝධ වෙන්නත් පුළුවන් බැරිත් නැහැ. මේ ධර්මය අහලා ක්ෂණිකව අවබෝධ කරගන්න අය ඉන්නවා ඉඳලා තියෙනවා නේද? එහෙම වෙන්නත් පුළුවන්. තමන්ගේ නුවණ වැඩුණොත් එහෙම එහෙම ඒ අවබෝධය එන්න පුළුවන්. ඒක ධර්මයේ තියෙන ගුණයක්. අකාලිකයි කියන්නේ ඒකයි. මේවා කාලෙකට දාන්න බෑ මේවා. මේවා විමසන එක තමයි උත්සාහ කරන්න ඕන නුවණින් බලන්න. හොඳයි. ඔය ඇති නේද?
ඔව් මට චූටි සාකච්ඡාවේදී කරන මම මේ ඇඳුම ගලවලා වෙන ඇඳුමක් අඳ ගන්නවා කියන්නේ වෙනත් ආත්මයකදී වෙන ශරීරයක් ගන්නවා.
ඔව්.
එතකොට එහෙමනම් මම කියන්නේ විඥාණයවද?
ඔව්. ඉතින් ඒ විඥාණය මුල් කරගෙන ඊළඟට එනවා. දැන් අපි එක එක ඒවා අතාරිනකොට තව එකකින් අහුවෙනවා.
ඔව්.
දැන් ශරීරය ගැන එක කඩාගත්තාම වේදනාව වෙන්න පුළුවන්. වේදනාව කඩනකොට සංඥාව හින්දා මුලා. සංඥාව කඩනකොට අහම් පිළිවෙලටම නෙමෙයි. කොහෙන් හරි අහු වෙනවා අන්තිමට අහු වෙන්නේ විඥාණයට. එතකොට අහනවා විඥානේ ගිහින් නේද ඊළඟ තැන
උපදින්නේ.
ඒකට තමයි බුදුහාමුදුරුවෝ උත්තරේ දෙන්නේ එහෙම යන විඥානෙකුත් පණවන්නේ. හරි. අර කවුද මොන හාමුදුරුවෝද? සාති භික්ෂුව. විඥානේ මරුණයින් පස්සේ ගිහිල්ලා උපදින විඥානයක් ගැන කියනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මම කිව්වහන් ගෙන්නලා අහනවා ඇත්තද මේ කියන්නේ සාති? ඔව් කිව්වහම කියනවා මෝග පුරුෂය කියන්නේ මෝඩ පුරුෂයා කියන එක මෝග පුරුෂය මේ ආත්මෙන් ඊළඟ ආත්මෙට යන විඥානයක් පවා ආයතනෙන් ආයතනෙට යන විඥානයක්වත් මම පණවලා තියනවාද අහන. එහෙමවත් පණව ඇහැ නිසා දැනගන්න දෙයි කන නිසා දැනගන්න දෙයි ඒ අතරවත් විඥානයේ ගමන් කිරීමක් ගැන කතා කරන්නේ. ඉතින් කොහොමද මේකෙන් අනිත් එකට යන විඥානයක් ගැන කතා කරන්නේ කියලා. මේ ජීවිතෙන් ජීවිතයට යන විඥානයක් තියා ආයතනෙන් ආයතනෙට යන විඥානයක්වත් පණවන්නේ නැහැ. එහෙම දෙයක්වත් නැහැ. ඒක ඕක තමයි ධර්මයේ අනුව ඕක දකින්නකොට ඔය හින්දා තමයි සම්මා දිට්ඨිය එනකොට ඔය ප්‍රශ්න යෙදෙන්නේ. හරි. අපිට තාම අර සක්කාය දිට්ඨිය තියෙන හින්දා තමයි ඒවා එන්නේ. ඒවා ආවා කියලා බය වෙන්න එපා. ඒවා හොයන්න ඕන. හොයන්න තමයි ඒවා සාකච්ඡා කරලා නුගණින් බලලා ධර්මය උදව් කරගන්නේ ඒකට. ඒ අවබෝධය ගන්න. ඒවට උත්තර තියෙනවා. උත්තර ඒවා තමයි මේ සාකච්ඡා කරන්නේ. ඔව්. මේවා නුවණින් දකිනකොට ඔය ප්‍රශ්න යෙදෙන්නේ. ඔව්. දැන් විඥාණය හටගන්න හැටි, ඒ කියන්නේ විඥාණය මොකද්ද, විඥාන සමුදය මොකද්ද කියලා හොයනකොට ඔය ප්‍රශ්න යෙදෙන්නේ. ඒකයි ඒක පිරිසිඳ දකින්න විඥානය මොකද්ද විඥාන සමුදය මොකද්ද නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද උතනින් සම්මාදිට්ඨිය පහළ වෙනවා තේරෙනවද ඒවා හොයනකොට තමයි සම්මාදිට්ඨිය පහළ වෙන්නේ ඒකයි සම්මාදිට්ඨිය ඇති වෙන හැටි පැහැදිලි කරලා තියෙනවා දැන් අන්තිමටම කඩන්න අමාරු එක තමයි විඥානය මුල් කරගෙන එන සක්කාය දිට්ඨිය අනිත්‍ය අපි කඩ කඩ ආවත් හිත මමනේ කියලා එනවා එක හිත මගේ මමනේ ඒකත් තේරුම් ගන්න ඕනේ ඒකත් දෘෂ්ටියක් තියෙනවා දැන් කය මුල් කරගෙන එන සක්කාය දිට්ඨිය කඩන්න ලේසි හිත මුල් කරගෙන එන එක ලේසි නෑ ඒකයි මම අර ඉස්සෙල්ලත් කිව්වේ අර පුබ්බේනේ ආසනස්සති ඥානේ පහළ වුණා කය පිළිබඳ එක කඩන්න පුළුවන් හැබැයි හිත ඇවිල්ලා තියෙනවනේ කියලා දෘෂ්ටිගත වෙනවා හිත මමනේ කියලා ඒක හොයන එක තමයි ඊටු ටික මගේ හිතනේ හිත එහෙම හිතන ගතියක් තියෙනවා නේද මගේ හිතනේ ඇවිල්ලා තියෙනවා ඒකත් කැඩෙනවා මේ දැක්ම එනකොට හිත ගැන හොයන්න ඕනේ හිත කියන්නේ මොකද්ද හිත හටගන්නේ ඇයි මේ නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද එහෙම ධර්මතාවයක් තියෙනවා ඒ ඔවා කියනකොට බය වෙන්න එපා මේවා තේරෙන්නේ නැහැ හරි ගැඹුරුයි කියලා එහෙම එකක් නැහැ ඔබ තේරුම් ගන්න පුළුවන් ටිකෙන් ටික දැන් කලින්ට වඩා දැන් දැක්මක් තියෙනවනේ නේද ඔවා ආයේ ආයේ මෙනෙහි කරනකොට මේ ධර්මයේ උදව් කරගන්න ඕන ඔන්න ඕකට වචන ටික පාඩම් කරගෙන හිටියට හරියන්නේ නැහැ මං අභිධර්මය දන්නවා මම මේවා දන්නවා ඕවා කී කියා හිටියට හරියන්නේ නැහැ එකෙන් කියන්නේ මොකද්ද කියලා දකින්න උත්සාහ කරන්න ඒකටයි අපි ධර්මයේ උදව් කරගන්නේ ඒ හැම එකම දැනගන්න එක හොඳයි ඒක උදව් කරගන්න ඕන ඒකෙන් පෙන්වන්නේ මොකද්ද කියලා නුවණින් දකින්න හොඳයි එහෙනම් අපි අවසන් කරමු දැන් රැ වෙන හින්දා මේ ඉන්න පුළුවන් අයට නම් කතා කරන්න පුළුවන් අපි පින් අනුමෝදන් කිරීමක් කරමු දැන් මේ කාලය තුල හුඟා කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්තා උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු ආසනා වේවා ඒ සතුටටපත් වෙන දෙවිවරු අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් යම්කිසි නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සයවම ආරක්ෂා කරනසේක්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා මේ මාර්ගයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර සබ්බේ සංඛාර ඒවා අනිත්‍ය බව අපව දුකටපත් කරන බව දුක්ඛාති. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධර්මතා සීරම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනත්තා බව. ඇත්ත ඇති හැටියට තේරුම් යන යදා පඤ්ඤායි පස්සති. එතකොට තමයි ඒ රවටීමින්ද ඇති කරගත්තු දුකේ කලකිරিলা අතාරින්නේ. අතනි බින්ද තී දුක්කේ ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද තී දුක්කේ ඒසමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද තී දුක්කේ ඒසමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. එතකොට ඉතින් අපි තව ටිකක් කතා කරමු ඕවා ගැන.